समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्तं धम्मश्रवणकालो अयं भजन्ता धम्मश्रवणकालो अयं भजन्ता धम्मश्रवणकालो अयं भजन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स පින්වත්නි ඊයේ හවසත් පෙරේද හවසත් දෙකේම මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ඒ කායිකාය අනුපස්සනාවත් වේදනාසු වේදනානුපස්සනාවත් චිත්තේ චිත්ත අනුපස්සනාවත් පිළිබඳව මේ පින්වතුන්ට පැහැදිලි කිරීමක් විග්‍රහ කිරීමක් කළා. ඒ වගේම කායකාය අනුපස්සනාවේ මේ කායකාය ඒ වගේම අනුපස්සී විහරති විග්‍රහ කළා. කායකාය කියන්නේ අපි ඇහෙන් රූපයක් දැක්කහම වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් සමුදය වීමක් සහ අනුසය බිහිවීමක් සිදු වෙනවා. ඒක තමන් විසින් තමන් තුළින් දැනගන්න ඕන පජානාති. දැන් අර උදේ සබ්බාසව සංවර සූත්‍රය කිව්වනේ අර අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ අරියාණං අදසාවි නප්පජානාත. නමුත් සුතමය ශ්‍රාවකයා මේ බණ ඇහුව ශ්‍රාවකයා දැන් කරුණු තේරුම් ගත්ත ශ්‍රාවකයා මේ වේගයක් වේදනාවක් තමන් තුළ ඇති වෙන බව දන්නවා. ඒ වේගය නරක එකක් බවත් දන්නවා. ඒ වේගය තුන් ආකාරයකට උපදින බවත් දන්නවා. ප්‍රිය දේට ඇලීම නිසාත් වේගයක් උපදිනවා. අප්‍රිය දේට ගැටීම නිසාත් වේගයක් වේදනාවක් ආවේගයක් උපදිනවා. ප්‍රිය අප්‍රියතර වැරදිසේ මැනීම නිසාත් සංසන්දනය කිරීම නිසාත් මේ වේගය වේදනාව උපදිනවා. මේක ඒ වේගය වැරදි බව යථා පරිදි යමෙක් දැනගන්නවා නම් ඒ පුද්ගලයා පජානාත. ඒක තේරුම් ගත්තේ නැත්නම් ඒක තේරුම් ගන්න බැරි වුණොත් ඒක වෙනම වෙන් කරලා දැක ගන්න බැරි වුණොත් මේ තමන්ගේ ඇහෙන් රූපයක් දැක්කහම ඒ ප්‍රියදීට ඇලීම නිසා අලුත් වේගයක් වේදනාවක් රාගයක් නිසා අනුරාගයක් උපදින බව ඒ පුද්ගලයා නප්පජාන. ඒක දැනගත්ත පුද්ගලයා තේරුම් ගන්නවා ඒක පජානාති. ඒකට කළ යුතු දේ දන්නවා. ධම්මානුපස්සම පටිපදාව හැසිරෙන්න දන්නවා. ඒ නිසා ඒ පුද්ගලයා සුතවත් අරිය ශ්‍රාවකයෙක් වෙනවා. ඒ සුතවත් අරිය ශ්‍රාවකයා දන්නවා දැන් හොඳටම තේරුම් අරගෙන තියෙනවා මේ වගේ ප්‍රියදේට ඇලීම නිසා වේගයක් වේදනාවක් උපදුනොත් අනුසය ඉපදිලා තමයි අවසන් වෙන්නේ. ද්වේෂයට ගැටුනොත් අනුසය ඉපදිලා තමයි නවතින්නේ. මානෙන් මැන්නොත් අනුසය ඉපදිලා තමයි නවතින්නේ. දැන් ඔය ඇහෙන් රූපයක් දැකලා ඒකට පටිච්ච වෙලා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං සෝතන්ට පටිච්ච සද්දංච උපජ්ජති සෝත විඥානං ගානංච පටිච්ච ගන්ධං උපජ්ජති ගාන විඥානං ජීවා පටිච්ච රසා උපජ්ජති රස ජීවා විඥානං කායංච පටිච්ච පොට්ටබ්බ උපජ්ජති කාය විඥානං මනාච පටිච්ච ධම්මේ උපජ්ජති මනෝ විඥාන මේ කොහෙන් වුණත් විඥානය උපදිනවා දැන් තේරුම් ගන්න ඕන දෙයක් මේ පෘථග්ජන පුද්ගලයාට මේක ටිකක් තේරුම් ගන්න බැරි වුණාට ඔතෙන්දී අර චක්කුංච පටිච්ච රූපේ වුණත් සෝතංච පටිච්ච සද්දං වුණත් ගානම් පටිච්ච වුණොත් පටිච්ච වුණොත් ඒක විඥානයක් ඉපදිලා තමයි නවතින්නේ. මෙතෙන්දි මේ තුනම උපදිනවා. රාගය, ද්වේෂය, මෝහය කියන තුනම එකවරම හිතක උපදිනවා. හැබැයි ඒ එකවර උපදින දෙයින් එකක් බලවත්සේ තමන්ට දැනෙනවා. අර ප්‍රිය දෙයක් නම් අර රාගානුසය තමයි තණ්හානුසය තමයි උපදින්නේ. අප්‍රිය දෙයක් නම් පටිඝානුසය තමයි උපදින්නේ. ඒ වගේම මානියක් නම් අවිද්‍යානුසය තමයි උපදින්නේ. එතකොට මේ තුනම බිහි වෙනවා. නමුත් අනුසය හැටියට එකක් බලවත් වෙනවා. ඔය තුනම එකවර උපදිනවා. එකක් අනුසය හැටියට උපදිනවා. ඒක තේරුම් ගත යුතුයි. එතකොට මේ විදිහට ආනපාන සති සමාධිය යමෙක් ඒ මොහොතේම වඩනවා නම් අර වේගයක් වේදනාවක් එනකොට ඒක ඒ තුනෙන් එකක්වත් උපදින්නේ නැහැ. කිසිම තණ්හානුසය හෝ පටිඝානුසය හෝ අවිද්‍යානුසය හෝ තුනෙන් එකක්වත් අනුසය අලුතෙන් උපදින්නේ නැහැ. අනුපාද වශයෙන් ඒ තුනෙම මිදී නිදහස් වෙනවා. මේක තේරුම් ගන්න ඕන. එතකොට මේකට කරන්න ඕන ඒ මොහොතේ මේ අර පටිච්ච වෙන මොහොතේ මේ පටිච්ච වීම නවත්තන්න ඕන. න පටිච්ච කරන්න ඕන. දැන් මෙහෙම අර අතීතයේ දිගින් දිගටම ඒ ප්‍රියමනාප දෙයට පටිච්ච වුණාම අප්‍රියමහිරි දෙයට පටිච්ච වුණාම ඒක පුරුද්දක් වගේ හිතේ ඇති වෙලා ඒ පටිච්ච වීම දිගින් දිගටම කරගෙන ආපු නිසා ඒක නිච්ච වෙලා තමන්ගේ හිතේ ඒක නිච්ච වෙන්නේ. ඒක නිශ්චිත තත්වයකට හිතේ මුල් බැහැගෙන ඒක නිසා තමයි රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල මුල් බැහැගෙන තියෙන්නේ. ඒ නිච්ච බව සියලු පෘථග්ජන පුද්ගලයන්ට සුවයි, සුභයි, සුඛයි, සුචි. ඒ නිසා ඒක අත් වෙනවා. ඒක මඤ්ඤතාවෙන් මම කොට මගේ කොට ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාටි කියලා ඒක මම කොට මගේ කොට ගන්න කවුරුත් කැමති. මේක තමයි අස්මිමානය. එතකොට යම් කෙනෙක්ගේ මේ පටිච්ච වීම පුරුද්දක්. මේක නිච්ච වෙලා තියෙන්නේ. අර යමක් ප්‍රියමනාප නම් ඒක පටිච්ච වෙලා, අභිච්ච වෙලා, නිච්ච වෙලා ඒක සුඛ සුව සුභ වෙලා අත් වෙනවා. මේ තුනම අපි උදුරන්න ඕනේ. ඉවත් කරන්න හිතෙන් අර නිච්ච වෙලා තියෙන දේ ඉවත් කරන්න ඕන. ඒක විරුද්ධ දේ තමයි, විරුද්ධ ක්‍රියාවලිය තමයි. අනිච්ච අනුපස්සී විහරති නිච්ච සංඥා පජහති, දුක්ඛ අනුපස්සී විහරති සුඛ සංඥා පජහති, අනත් අනුපස්සී විහරති අත් සංඥා පජහති. දැන් මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක නියත ධර්මතාවයක්. මොකද අර හිතේ කොච්චර නිච්ච වුණත් ඒක ඒ ආකාරයට නිත්‍යසේ සුඛසේ අත්ථසේ පවත්තන්න නවත්තන්න මොන జగතෙකුටවත් බෑ. නමුත් පෘථග්ජන පුද්ගලයා ඒ මොහොතේ යම් ආස්වාදයක් සුවයක් විඳිනවා අර නිත්‍ය සුඛ අත්ථ නිසා. ඒ ආස්වාදය නිසා අභිනන්දනයක් එනවා. ඒ නිසා සමුදය උපදිනවා, උපාදානය කරගන්නවා. එනිසා මේ අනිච්ච දුක්ඛ අනාත්ත අනුපස්සනා කරලා මිසක මේ මුල් බැහැගත්ත නිත්‍ය සුඛ අත්ථ ඉතින් ඉවත් කරන්න බෑ. මෙහෙම අනිච්ච අනුපස්සනා කරලා මේ තමන්ගේ හිතේ වැරදි දෙයක් මුල් බැහැගෙන තියෙනවා. තරහ අපි ගම්මුක එකක්, තරහ මුල් බැහැගෙන තියෙනවා. තමන්ට අර නොගැලපෙන නොපෑහෙන දෙයක් දැක්කාම ඇහුවාම බැලුවාම වින්දාම ඒ තරහ කියන ගතිය නිච්ච වෙලා තියෙන හින්දා තමන්ට තරහ එන්නේ, තරහ ගන්න, අර තරහෙන් කටයුතු කරන්නේ, ක්‍රියා කරන්නේ. එනිසා ඒක හිත කිලුටු වෙනවා. එනිසා ඒ තරහ හිතේට එන වෙලාවේ එනවත් සමගම අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදිත කෙනෙක් තේරුම් ගන්න ඕන. දැන් අර ආරම්භයේදී මේ අනිත්‍යානුපස්සනා කළා, නිච්ච සංඥාව පජහටි කරන්න ඕන. දුක්ඛ අනුපස්සනා කළා, සුඛ සංඥාව පජහටි කරන්න ඕන. අනත් අනුපස්සනා කරලා අර්ථ සංඥාව පජහටි කළාම නිබ්බිදා වෙනවා. මේක ටිකක් පුරුදු වෙලා යනකොට අපිට මේ එකින් එක මේ වගේ හිතන්න මෙනේ සිහිපත් කරන්න අනුපස්සනා කරන්න ඕනේ. මේක අනුපස්සනා කිරීම. මේ අනුපස්සනා කිරීම දිගටම කරන්න ඕනේ. ඒක තමයි මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ මේකට ක්‍රමයක් කිව්වේ. ඔය කියන පියවර හතම එකතු කරලා අනිසිතෝච විහරති නච්ච කිංචි ලෝකේ උපාදීයති. මේ සියලු දේ නිශ්චිත වශයෙන් පවතින්නේ මේ හිතටයි. ඔය නිච්ච වෙලා තියෙන හිතේ නිත්‍ය නෙමේ නිච්ච. ඉච්ච නිච්ච වෙලා. නිත්‍ය වෙන එකක් නැහැ, නමුත් නිච්ච වෙලා. මේ නිච්ච වෙලා කියන එක හොඳට තේරුම් ගන්න ඕන යම් කිසි කෙනෙක්. මේ නිත්‍ය තේරුම් ගත්තේ නැත්නම් එතන අර යුගනද්ද හැටියට මරණානුස්සතිය වඩලා අර වැරදි මුල් වැහැගත්ත වැරදි දේ අයින් කරලා ඒ වෙනුවට අර හරි දේ ආනපාන කරන්න බෑ. ඉතින් ඒක නිසා අනිත්‍ය අනුපස්සී විහරති නිත්‍ය සංඥා පජාති වෙන්න ඕන. මම මේකට උදාහරණයක් ඉස්සරහට කියනවා. ඒක එතකොට තේරෙයි මොකද්ද මේකේ වෙලා තියෙන්නේ කියලා. දැන් මේක ආනපාන සති සමාධියේ එතකොට අර සමත විපස්සනා හැටියට යුගනද්ද හැටියට කරන්න පුළුවන්. දීගං වා රස්සං වා අන අරමුණු දෙකටම අර මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති ආනපාන සති සමාධි හැටියට වඩන්න පුළුවන්. ඒ මෙත්තානුස්සති වඩලා තරහ අයින් කළා, අසුභානුස්සති වඩලා සුභ බව සුන්දර බව අයින් කළත්, මරණානුස්සති වඩලා නිච්ච සුඛාත් ඉතින් අයින් කළත්, බුද්ධානුස්සති වඩලා සමුදය උපාදානය අර අනුසේ උපදීම නතර කළත් කරන්නේ ප්‍රායෝගික වශයෙන් කරන්නේ ආන පාන සති සමාධි භාවන. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඒ අනුව කායකාය අනුපස්සනාව පූර්ණය වෙනවා. කායකාය අනුපස්සනාව පූර්ණය වීමේ ප්‍රතිඵලයක් හැටියට වේදනාසු වේදනානුපස්සනාව අලුතෙන් උපදින්නේ නැහැ. එතෙන්දි හිතේ වෙනසක් ඇති වෙනවා. අර මෙතෙක් ආමිස සුඛ දුක්ඛ අදුක්ඛමාසුඛ වෙනුවට නිරාමිස සුඛ දුක්ඛ අදුක්ඛමාසුඛ විතරක් පජානාත තේරුම් ගන්නවා. ඒ වගේම චිත්තේ චිත්තානුපස්සනාව සිදු වෙනවා. හිතේ මෙතක් තිබුණු අර සරාගී සිත විතරාගී තත්වයට, සදෝසී සිත විත දෝසී තත්වයට, මෝහී සිත විත මෝහී තත්වයට, ඒ වගේම මේ සංකීර්ණ වූ අර විසුරුණු විස්සෝපවන උද්දච්ච වූ සිත විකිට්ඨ තත්වයට මෙහෙමපත් වෙලා හිත අර සමතය මහග්ගත සිත අමහග්ගත වෙලා, සමාහිත සිත අසමාහිත වෙලා, අර විමුක්ති සිත වෙන්කර කර අර මුදවා නිදහස් කළ යුතු වැරදිදේ අවසන් වුණාම අර විමුක්ති අවිමුක්ති තත්ත්වයට පත් වෙනවා. මේක සිදු වෙනවා. කරන්න ඕන කායිකාය අනුපස්සනා වෙදි ආනපාන සති සමාධිය යුගනද්දව කිරීම. මේක යුගනද්දයි. සමත විපස්සන. සමතය මෙත්තානුස්සති අසුභානුස්සති, විපස්සනා මරණානුස්සති බුද්ධානුස්සති. මෙතෙන්ට තේරුම් ගත්තහම මේක කරගෙන යනකොට මේකට වෙලාවක් ඕනේ නැහැ. ඉරියව්වක් ඕනේ නැහැ. අනික් වැඩ නවත්තන්න ඕනේ නැහැ. අර සම්පජඤ්ඤ පබ්බේ පැහැදිලිවම කිව්වා මේක ආනපාන සති සමාධි පබ්බේ සම්පජඤ්ඤ පබ්බේදී පැහැදිලිව කිව්වා බිකු අර අභික්කන්තේ පටික්කන්තේ අලෝකිතේ විලෝකිතේ සමිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවර ධාන්නේ අසිතේ පීතේ බාහිතේ සාහිතේ උච්චාර පස්සාව කම්මේ ගතේ දිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ බාසිතේ තුන්හි භාවේ. මේ ඕනෑම ක්‍රියාවක් කරනකොට කනවා බොනවා යනවා එනවා නානවා කාර්යාලේ වැඩ කරනවා මිදුලාතු ගන්නවා සක්මන් කරගන්න ඉන්නවා හාන්සිලා ඉන්නවා හිටගෙන ඉන්නවා ඇවිදිනවා ඔය ඕනෑම ඉරියව්වකදී මේ ආනපාන සති සමාධිය මේ කායිකාය අනුපස්සනාව වඩන්න පුළුවන්. හැබැයි එතෙන්දී තමන් කරන වැඩේ සම්ප්‍රජනනය වෙන එන ක්‍රියාවක් නම් ඒ ක්‍රියාව නකාරී හෝති කරන්න. සම්පජා නකාරී හෝති. ඒක අර සංඛ්‍යන්නේ රාගය ද්වේෂය මෝහය අලුතෙන් ජනිත වෙන ක්‍රියාවක් නම් ඒක නකාරී හෝති. ඒ ක්‍රියාව වෙනස් කරන්න ඕන යහපත් පැත්තට. ආනපාන සති සමාධිය වැඩිවීමෙන් ඒක වෙනස් වෙනවා. ඒ නිසා ඕනම වැඩක් කරන්න පුළුවන්. මේ දවසකට කරන්න තියෙන වැඩ තමා කරන්න පුළුවන් වැඩ තමා මේ අභික්කන්තේ පටික්කන්තේ අලෝකිතේ විලෝකිතේ සමිජිතේ මේ ඔක්කොම කිව්වේ ඇසිකිලි කැසිකිලි යනවා නානවා කනවා බොනවා මිතුරාතු ගන්නවා උයනවා මේ කල්පනා කරනවා අනාගතයේ සැලසුම් කරනවා අතීතයේ අනුමනය කරනවා මේ ඕන වැඩක් කරන්න පුළුවන්. කරනකොට හිත කිලුටු වෙන දෙයක් නම් ඒක අත්තරින්න ඕනේ. හිත පිළිසිදු වෙන දේ තෙන්ට ගන්නු. ඒක තමයි සම්පජන්. ඒ අනුව කායිකානුපස්සනාව පූර්ණ වෙලා චිත්තේ වේදනාසු වේදනානුපස්සනාව පූර්ණ වෙලා ඊට පස්සේ චිත්තේ චිත්තානුපස්සනාව පූර්ණ වෙලා ධම්මේසු ධම්මානුපස්සනාවත් පූර්ණය වෙනවා. ධම්මේසු ධම්මානුපස්සනාව පූර්ණ වෙනකොට සමන්ගේ හිතේ ඇතිවන මේ අධ්‍යාත්මික වශයෙන් හිතේ නෙමේ අධ්‍යාත්මික වශයෙන් තමන් තුළ ඇතිවන යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. මේ වෙනස්කම් සියල්ලම තමා තුළින් තමා විසින් දැනගන්න. පළමුවෙන්ම සිද්ධ වෙන වෙනස තමා මේ නීවරණ සකස් වීම නවතින. දැන් අර තරහ යනකොට, රාගයෙන් වැඩ කරනකොට, මානයෙන් වැඩ කරනකොට, මෝහයෙන් වැඩ කරනකොට, විචිකිච්ඡාවෙන් වැඩ කරනකොට නිවන ආවරණය කරන කරුණු පහක් ආයතනික රටාවක් හැටියට අධ්‍යාත්මය තුළ ආයතනයක් සකස් වෙනවා. ඒ පහේම එකතුව තමයි පංචකාම නීවරණ ධර්ම. අර රාගයෙන් අඩ කරන හැම වෙලාවෙම කාමච්ඡන්දය කියන නීවරණය සකස් වෙනවා. ද්වේෂයෙන් වැඩ කරන හැම වෙලාවෙම ව්‍යාපාදය කියන දෙවෙනි නීවරණය අර මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ සකස් වෙනවා. මානයෙන් මෝහයෙන් වැඩ කරන හැම වෙලාවෙම තීන මිද්දය කියන නීවරණය සකස් වෙනවා. මේ තුනේ එකතුව නිසා උද්ධච්ච කුක්කුච්ච විචිකිච්චිතා කියන දෙකත් සකස් වෙනවා. ඉතින් ඒක නිසා අර රාගයෙන් වැඩ කිරීමේ ප්‍රතිඵලය තමයි කාමච්ඡන්දය. කාම ඉච්ඡ අන්ද. ඉච්ඡ නිසා මේ කාමයට කය රමණය කිරීමට අර ප්‍රියමනාප දෙයට ආස්වාදනය කරන්න ඇලීම නිසා ඒක කැමැත්තෙන් කරන්නේ ඉච්ඡ. ඒ නිසා පුද්ගලයා අන්ද වෙන ස්වභාවයක්, මෝහ වෙන ස්වභාවයක්, මලකඩ තට්ටුවක් සකස් වෙන ස්වභාවයක්, අඳුරු ස්වභාවයක් පෘථග්ජන පුද්ගලයා තුළ ඇති වෙනවා. ඒ ස්වභාවය තමයි කාමච්ඡන්ද. එතකොට අර ඇත්ත ඇති හැටියට දකින යථාභූත ඥාන දර්ශනීය වැහෙනවා, මෝහ වෙනවා. ඒ අනුව නිවන ආවරණය. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ නීවරණ ධර්ම පහක් විග්‍රහ කළා. ඒ පහ තමයි මේ නීවරණ පබ්බේ විග්‍රහ කරලා තියෙන්නේ. පළවෙනි එක කාමච්ඡන්දය, දෙවෙනි එක ව්‍යාපාද, තුන්වෙනි එක තීන මිද්ද, හතරවෙනි එක උද්ධච්ච කුක්කුච්ච දෙක මේකට, පස්වෙනි එක විචිකිච්ඡ. මේ පහේම තියෙනවා හොඳට ගත්තොත්, තේරුම් ගත්තොත් ඉච්ඡ. අර ඉච්ඡ නිච්ච වෙච්ච ගතිය තියෙනවා. කාම ඉච්ඡ අන්ද. කාමච්ඡන්ද කියන්නේ කාම ඉච්ඡ අන්ද. අර උද්ධ ඉච්ඡ, කුක්කු ඉච්ඡ, විචිකි ඉච්ඡ. මේ කැමැත්ත තමයි, ඡන්දය තමයි, ඉච්ඡ තමයි මේ පහම හේතු. එතකොට අර පෘථග්ජන පුද්ගලයා ඔය ප්‍රිය දෙයට ඇලෙන්නේ කැමැත්තෙන්මයි, අප්‍රිය දෙයට ගැටෙන්නේ කැමැත්තෙන්මයි, ප්‍රිය අප්‍රිය දෙක මනින්නේ කැමැත්තෙන්මයි. හැබැයි මේ කැමැත්ත කියන්නේ තමන් හදාගත්ත දැක්ම, දෘෂ්ටිය, ආකල්පය. මේක මානිය, මිම්ම, කෝදුව, මානිය. තමන් මනිනවා මේ කෝදුව දාලා. සියලු දෙනා පෘථග්ජන තත්ත්වයේ ඉන්නදී මේ ලෝකේ තියෙන සියලුම දේ තමන්ට අවශ්‍ය පුරුදු දැකලා, හුරු පුරුදු, ගති පුරුදු සියලුම දේ තමන්ගේ කෝඩුවක් දාලා මනින්න පුරුදු වෙලා තියෙනවා. ඒ කෝඩුව තමයි මේ අර ඉච්ඡ නිසා සකස් වෙච්ච, කැමැත්ත නිසා සකස් වෙච්ච කෝඩුව. ප්‍රිය එක පැත්තක, අප්‍රිය එක පැත්තක. ඒ නිසා මේ කෝඩුව ඉවත් කරගන්න අතුරු මේ මැනීම සිද්ධ වෙනවා. ඒ අනුව අර ආනපාන සති සමාධිය වඩනකොට මේ කෝඩුව වෙන පැත්තකට හැරෙනවා. දැන් ආනපාන සති සමාධිය වඩනකොට ප්‍රියාප්‍රිය කියන කෝඩුව නෙමෙයි පාවිච්චි කරන්නේ. එතෙන්දී හේතුඵල ධාමයට බහා ගලපා බලනවා, ණය විනයට සසඳා බලනවා. කෝඩුව වෙනස් වුණා. ඒ අනුව අර ඉච්ඡ, අර කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡිතා කියන පහම ක්‍රමානුකූලව සකස් වීම නවතිනවා. මීට පෙර සකස් වුණා අර ආනපාන සති සමාධිය දිගටම වඩාගෙන යනකොට එහෙම ඒ පහ නිවන ආවරණ කරන කරුණු පහ අලුතෙන් සකස් වෙන්නේ අනුසය නැතිකොට, සමුදය නොවෙනකොට, අර ඉච්ඡට පටිච්ච නොවෙනකොට. දැන් ඒ අනුව පියවර තුනකින් පුද්ගලයාගේ හිතේ අධ්‍යාත්මික වශයෙන් වෙනසක් ඇති වෙනවා. මේ වෙනස තමයි මේ ධම්මානුධම්ම පටිපදාවේ නීවරණ පබ්බෙන් විග්‍රහ කරලා තියෙන්නේ. ඉද බික්කවේ බික්කු සන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝ තිපජානාති. සන්තංවා අත්ති. ඊට පස්සේ අසන්තංවා නත්ති. නත්ති කියන්නේ නැවැත්තුවා. අත්ති කියන්නේ ඇති වුණා. අර ආනපාන සති සමාධිය වඩන්නට පෙර බික්කු සන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝ තිපජානාති. දැන් ඒ ආර්ය ශ්‍රාවකයා හොඳට වෙනස දන්නවා. මේ කාමච්ඡන්දය අලුතෙන් සකස් වුණේ අර සන්තං වා නිසා. සන්තං කිව්වේ සංකිව්වේ රාගය ද්වේෂය මෝහය. ඒකෙන් කටයුතු කළ නිසා අධ්‍යාත්මික වශයෙන් අජ්ජත්තං මේ කාමච්ඡන්දය ඇති වුණා අත්තිමේ. දැන් ආනපාන සති සමාධිය වඩනකොට සන්තංවා නැ අසන්තංවා. අර තරහ එනකොටම මෙත්තානුස්සතිය වඩනවා, රාගය එනකොටම අසුභානුස්සතිය වඩනවා, ඒ වගේම මානෙ එනකොටම මරණානුස්සතිය වඩනවා, නිබ්බිදා වෙනවා. නිබ්බිදා වුණාම අසන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. ඒක පියවර තුනකින් ආර්ය ශ්‍රාවකයා යෝගීවරයා තේරුම් ගන්නවා. පළවෙනි පියවර යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. යතා පරිදි ඉවත් කරන්න අනුසේ ඉවත් කරන්න බැරි වූ අවස්ථාවේදී කාමච්ඡන්දය අලුතෙන් උපදිනවා අනුසය හැටියට. ඒක තංච පජානාති. යතා පරිදි ආර්ය ශ්‍රාවකයා යෝගාවරයා දන්නවා. යතාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපදින්නට එන අලුතෙන් උපදින්නට එන කාමච්ඡන්දය පහණං හෝති තංච පජානාති. ප්‍රහාණ කරලා ඒකෙන් මිදි නිදහස් විය හැකියි කියන නිවැරදි යථා භූත ඥාන දර්ශනය දකිනවා. තුන්වෙනි පියවර යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජාන. දැන් අර ගුණ එකතු වෙන අර ආශය අනුසය ආශය ඇටියට එකතු වෙන ආයතනය අලුතෙන් සකස් වෙන්නේ නැහැ. අර ආයතින් අනුපාදෝ හෝති තංච පජාන. එහෙනම් මේ බම්බයක් පමණ වූ ශරීර කූඩුව තුළ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡිතා කියන පහ එකතුෙන් ආයතනික රටාවක් සකස් වෙලා තියෙනවා. අර ආශය එකතු කරලා ගොඩ ගන්න ගොඩ ගැහෙන. දැන් ආනපාන සති සමාධිය දිගින් දිගටම වඩනකොට අනුසය උපදින්නේ නැතිකොට අනුපාද වශයෙන් සමුදය නිරෝධ කරනකොට ඒ අලුතෙන් ආයතනික රටාව සකස් වෙන්නේ නැහැ. මේ වගේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡිතා පහේදීම මේ පියවර තුනම ප්‍රායෝගිකව පජානා. තේරුම් ගන්න ඕන මෙතන කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන්නේ ආනපාන සති සමාධියේ දිගටම අර මේ ඕන ඉරියව්වක ඕන ක්‍රියාකාරකමක් කරනකොට අර ආනපාන සති සමාධියේ නිවැරදිවත් ප්‍රායෝගිකවත් යෙදෙන. ඒ අනුව අන්තිමට ප්‍රතිඵලය තමයි යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස යතාච පහීනස්ස ව්‍යාපාදෝ යතාච පහීනස්ස තීන මිද්ද යතාච පහීනස්ස උද්ධච්ච කුක්කුච්ච යතාච පහීනස්ස විචිකිච්ඡිතා අනුව අර අද්ගත්ත වශයෙන් මෙතෙක් සකස් වෙලා තිබුණු ආයතනික රටාව අලුතෙන් සකස් වීම සහදාටම නැවතුණා. මෙතෙන්දී යෝගාවචරය තේරුම් ගන්න ඕනේ දැන් මේ ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට මෙතෙක්කල් තමන්ගේ මේ ශරීර කූඩුවේ ඇට මිදුළු නහර මස්වැල් හෝමෝන් ක්‍රියාකාරීත්වය සියලු දේ අර කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡිතා කියන ඒවා සතුටෙන්ම පිළිගන්න සියලු දේවල් අර ආයතනික රටාව සකස් වෙලා තිබුණා. දැන් මේ යෝගාවචරය ආනපාන සති සමාධිය දිගටම කරගෙන යනකොට මේ ආයතනික රටාව අධ්‍යාත්මික වශයෙන් ඇතුළාන්තේ අලුතෙන් සකස් නොවෙනකොට මේ ඇට විඳුළු මහර නහර මස් මේ සියලු දේ හෝමෝන් ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරෙනවා. දැන් අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ කුක්කුච්ච මේ විචිකිච්ඡිතා අලුතෙන් උපදින්නේ නැති නිසා ඒකට ගැළපෙන ලෙස යෝගාවචරයාගේ අර කරණිකයි අධ්‍යාත්මිකව මේ වගේ වෙනසක් සිදු වෙනවා. ඒ වගේම මනෝමයකයි චිත්තජකයි මේ වෙනස ඇති වෙනවා. ඒ නිසා මේ පහ නියම වශයෙන් තේරුම් ගත්තාම ආනපාන සති සමාධිය වඩනකොට තමන්ට තේරුම් ගියත් නොගියත් තමන්ගේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මෙතෙක්කල් අර පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඔය ප්‍රියමනාප දේට ඇලෙන අප්‍රිය දේට තරහ යන ප්‍රියාප්‍රිය අතර වැරදිසේ මැන්න ඔය ආයතනික රටාව සහ මුලින්ම වෙනස් වෙනවා. ඒක බාහිරට පේන දෙයක් නෙමේ, අර භෞතික ලෞකික වෛද්‍ය විද්‍යාවට පේන දෙයක් නෙමේ, මේක ධර්මතාවයෙන් දකින්න පුළුවන් දෙයක්. ඒ නිසා අර අධ්‍යාත්මිකව එතෙක් තිබුණු සන්තං අත්ති අසන්තං නැති වෙනවා. ඒ අනුව කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡිතා කියන මේ ආයතනික රටාව සකස් වූ නීවරණ ධර්ම සදාටම සහ මුලින්ම සකස් වීම නවතිනවා. වෙන මොකක්වත් නෙමෙයි, ඒක මේ කෘතිමව සකස් කරගත්ත දෙයක්, විකෘති දෙයක්, ස්වභාවික දෙයක් නෙමෙයි. දැන් ස්වභාවික තත්වයට කය මේ ශරීර කූඩුව අර ඇට නහර මස්වැල් විදුළු ස්නායු හෝමෝන් ක්‍රියාකාරීත්වය සියලු දේ ස්වභාවික තත්වයට පත් වෙනවා. මෙතෙක් පැවතුනේ අස්වාභාවික විකෘති තත්වයක්. ඒ නිසා මේක තමන් තුළ ඇති වෙනවා. ඔය ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට මේ ශාරීරික වශයෙන් අධ්‍යාත්මික වශයෙන් තමන් තුළ යම් වෙනසක් ඇති වෙන්න පුළුවන්, ඇති වෙනවා. ඒක සමහර විට සමහරුන්ට තේරුම් නැතුව වෙන්න පුළුවන්, සමහරුන්ට තේරුම් ගන්නත් පුළුවන් මේක වෙනස් වීම තියෙන බව. ඒ නිසා මෙතන මෙතෙක් මේ අධ්‍යාත්මික වශයෙන් ඔය කුණු ගොඩ එකතු කරන්න, අර කුණු එකතු කරන්න ආයතනික රටාවක් සකස් වෙලා තිබුණා. දැන් ආයතනික රටාව අලුතෙන් සකස් වෙන්නේ නැහැ. ඒක අවසන් වුණා. ඒ අනුව මේක දැන් අනුසය උපදින්නෙත් නැහැ, සමුදය උපදිනත් එක ගෙවිල යනවා. ඒ වගේම අර ආයතනික රටාවට අවශ්‍ය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධච්ච මේවා පහීනස යථාච පහීනස කාමච්ඡන්දස ආයතින් අනුපාදෝ හෝති. ඒ වගේම පහීන. දැන් මේ ආයතනික රටාවක් ඇතුලේ අධ්‍යාත්මික හැම කෙනෙකුගේම පෘථග්ජන අසුතුත් පෘථග්ජන පුද්ගලයන්ගේ ආයතනික රටාවක් ඒකට ගැලපෙන. ඒ ආයතනික රටාව සකස් වෙලා තියෙන්නේ අර අහක යන කුණු විඥාණයට ආහාර හැටියට, සම්පස් ආහාර හැටියට, සංචේතන ආහාර හැටියට, කබලින්කාර ආහාර හැටියට එකතු කරගන්න. ඒවා විඥානීය ආහාර. දැන් විඥාණයට ආහාර දීම නවත්තනවා. ඒ අනුව ආයතනික රටාව නවතිනවා, සකස් වීම. ඒ අනුව ප්‍රඥාව ප්‍රඥාව කියන්නේ ප්‍රකෘති පාරිශුද්ධ පිරිසිදු පරම පවිත්‍ර දැනුම ඥානෙ. ඇත්ත ඒ කියන්නේ යථා භූත ඥාන දර්ශනය මෙතෙන්දී ලැබෙනවා. මේකට අර කායි කායනුපස්සනාව වේදනා සුවේදනානුපස්සනාව මේ සියලු දේ අවශ්‍යයි. දැන් මේක මේ ආයතනික රටාව වෙනස් වෙන බව අර රතන සූත්‍රයේ ගාථාවක පැහැදිලිව කියලා තියෙනවා. ඒකත් තේරුම් ගන්න ඕන. කීනම් පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තේ ආයතිකේ බවස්මින් තේ කීන බීජා අවිරුල්හි ඡන්දෝ නිබ්බන්ති දීරා යතායම්පති. දැන් අර අලුතෙන් පහනට තෙල් දාන්නේ නැහැ. තිරේ දාන්නෙත් නැහැ. තිබුණු අර තිරේ ඇවිලිලා ගියා. අලුතෙන් තෙල් දාන්නේ නැති නිසා අර ඇවිලීම ගින්න නැති වුණා. හැබැයි අර මැටි පහන තාම තියෙනවා. හැබැයි දැන් දැල්ලක් නැහැ, ගින්නක් නැහැ. එතකොට අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡතා කියන ගින්න තමයි අර පෘථග්ජන පුද්ගලයාගේ ආස්වාදය. පෘථග්ජන පුද්ගලයාට අර සියලු ඉදිරියට තල්ලු කරන මේ සැප හඹාගෙන යන මේ පැවැත්ම මේ සංසාර රිය ගමන මෙතෙක් කල් පවත්වගෙන ආවේ අර තෙල් දැම්ම නිසා, අර තිරේ දිගටම තිබුණ නිසා. දැන් තෙල් දාන්නෙත් නැහැ, තිරේ ඉවරත් වුණා. ඒ නිසා තෙලුත් නොදාන තිරේ ඉවර වූ මැටි පහන තියෙනවා. දැන් දැල්ලක් නැහැ, ගින්නක් නැහැ. ඒ නිසා ඒ වගේ තමයි අර ආයතිකේ බවස්මි. ආයතනයක් දැන් සහමුලින්ම නැති වෙනවා. මේ ආයතනේ නැති වෙන්නේ අර කීනම් පුරාණන් නවන්නත්ති සම්භවං විරත්ත චිත්තේ ආයතිකේ බවස්මි. ඒක නිසා දැන් එකතු වෙන්නේ නැහැ කෙලෙස් කර්ම බීජ. දැන් අර ඉස්සෙල්ලා පෘථග්ජන පුද්ගලයාගේ අර චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ මේ අනුව අර සම්භවං අර බීජ සකස් වෙලා එකතු වෙනවා. දැන් බීජ සකස් වෙන්නෙත් නැහැ, එකතු වෙන්නෙත් නැහැ. එකතු වෙන්නේ නැති කොට ආයතනික රටාවක් නැහැ. දැන් අර සියලු අර ආධ්‍යාත්මික වශයෙන් ඇට මස් නහරවල් සියලු දේ අනිත් පැත්තට ඒකට ගැළපෙන විදිහට ප්‍රකෘති තත්වයට කරකිනවා. ඉස්සෙල්ලා විකෘති තත්වයක් තිබුණා. අර ආයතනික රටාවක් අර කාමච්ඡන්දයෙන් ව්‍යාපාදයෙන් තීන මිද්දෙන් කටයුතු කරනකොට මේ පටිච්ච වෙනකොට ඒක විකෘති තත්වයකට සකස් වෙලා තිබුණා. දැන් ඒක ප්‍රකෘති වුණා. මේක තමයි නියම ස්වභාව ධර්ම. මෙතෙක් කල් තිබුණේ විකෘති ස්වභාවයක්. මේ අනුව දැන් මේ නීවරණ පබ්බය පූර්ණ වුණා. ආයතනික රටාව වෙනස් වුණා. ඒකත් අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති. ඒකෙත් දැන් අපි ඇලෙන ගැටෙන හොඳ නැහැ. ඒකටත් අපි අනිත්‍ය දුක්ඛ අනත්තයි කියලා ඒකෙන් අයින් කරා. මේ නීවරණ පබ්බය ඉවත් වීමේ ප්‍රතිඵලයක් හැටියට ඊගාව පබ්බය වූ ඛණ්ඩ පබ්බය පංචස්කන්ධය ඉස්සෙල්ලා මේ පංචස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම පියවර පහකින් අපි උපාදානීය කරගත්තා. දැන් උපාදානීය කරගන්නේ නැහැ, සංකාර කරන්නේ නැහැ, විඥාන ශක්තියක් උපදින්නේ නැහැ. හැබැයි තාමත් පියවර තුනක් පිළිබඳව අවධානයෙන් ඉන්නවා. අර ආයතනික රටාව නැතිවීමේ ප්‍රතිඵලය හැටියට තමයි දැන් පංචස්කන්ධය පරිහරණය කරනවා, උපාදානීය කරගන්නේ නැහැ. ඉස්සෙල්ලා කෘතඥන කාලේ ආනපාන සති සමාධිය වඩන්න ඉස්සෙල්ලා පංචස්කන්ධය උපාදානය කරගෙනයි පරිහරණය කරේ. දැන් උපාදානය කර ගැනීම නවත්තනවා පංචස්කන්ධය පිරිසිදුසේ පරිහරණය කරන. එතෙන්දි ඉද ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමු. අත්තංගමු මෙතනක් තියෙන්නේ අර මුලින්ම තිබ්බා ශෝක පරිදේවානං සමතික්කමාය දුක්ක දෝමනස්සානං අත්තංගමා. මෙන්න මේක නිසා තමා දුක්ක දෝමනස්සානං අත්තංගම. අර උපාදානය කරගත්ත පංචස්කන්ධය නිච්චසේ සුඛසේ අත්තසේ අස්මිමානයෙන් පවත්තන්න ගියාම ඒක තමන්ගේ කැමැත්ත අනුව සිදු නොවුන නිසයි, ඒක නිච්ච නොවූ නිසයි, තමන්ගේ කැමැත්ත අනුව පවත්තන්න බැරි වූ නිසයි, ඒක විපරිණාමයට පත් වූ නිසයි දුක් දොම්නස් ඇති වුණේ. දැන් ඉති රූපස්ස අත්තංගමු. අත්ත අංගමෝ කිව්වේ අරක කිව්වා අර සමතික්කමාය දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව සමතික්කමාය දුක්ඛ දෝමනස්ස අත්තංගමාය. මේ අවස්ථාවේ තමයි රූපේ රූපය හැටියට දැනගන්නවා. ඒක රූපේ සමුදේ බිහි වුණේ අර සංචේතන සම්පස්ස කරලා දැන් ඒක නවත්වනවා ආනපාන සති සමාධිය නිසා. ඒ අනුව ඉති රූපස්ස අත්තංගමු. ඒ වගේම වේදනාය අත්තංගමු, සංඥාය අත්තංගමු, සංකාරයේ අත්තංගමු, විඥානේ අත්තංගමු. මම කොට මගේ කොට ඒක ගන්නේ නැහැ, ඒක උපාදානය කරගන්නේ නැහැ. මගේ කැමැත්ත අනුව ඒක මගේ කොට මම කොට උපාදානය කරගන්නේ නැහැ. ඒතං මම හේසෝ හමස්මි හේසෝ මේ අත්තාති දැන්නේ නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති. යථා පරිදි තේරුම් ගත්තාම රූපස්ස අත්තංගමු, වේදනාය අත්තංගමු, සංඥාය අත්තංගමු, සංකාරයේ සංකාරාණං අත්තංගමු, විඥානං අත්තංගමු. විඥානය අලුතෙන් උපදින්නේ නැහැ. මේ අනුම අර ගොඩවල් පහක් කන්ද පහක් තියෙනවා ආර්ය ශ්‍රාවකයන්ටත්. හැබැයි අර පංච උපාදානස්කන්ධය නැහැ. ගොඩවල් පහක් උපාදානීය කරගත්ත පෙර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඉසල උපාදානය. ඒක පංචස්කන්ධ උපාදාන. දැන් ඒක පංචස්කන්ධය හැටියට දැනගන්නවා. හැබැයි අර අත්තංගමෝ නිසා ඒක උපාදානීය කරගන්නේ නැහැ. සංකාර කියන ඒවා වෙනුවට කරන්නේ ක්‍රියාසිත්. ඒ නිසා විඥානය උපදින්නේ නැහැ, ප්‍රඥාව උපදින්නේ. ඒ අනුව අර පංචස්කන්ධය පරිහරණය කරනවා, උපාදානය කරගන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි අවස්ථාවේ මේ පුද්ගලයා තුළ, මේ යෝගාවචරයා තුළ, මේ ධම්මේසු ධම්මානුපස්සනාව අනුගමනය කරනකොට විශාල වෙනසක් ඇති වෙනවා. මෙතන තමයි අර ආයතන පබ්බේදී සිදුදී. ඒක තමයි බලවත් ලෙසම අනිත් පැත්තට හැරෙන තැන. ඉද බික්කවේ බික්කු මෙතන අජ්ජත්තික බාහිරේතු ආයසනේසු කතංච පන බික්කවේ බික්කු ධම්මේසු ධම්මානුපස්සී විහරති ජසු අජ්ජත්තික බාහිරේසු ආයතන. ඇතුලාන්තයේ තියෙන ආයතන පහ ඇහැ කන නාසය දිවකය මන. බාහිර ආයතන රූපායතනය සද්ධායතනය ගානායතනය ගන්ධායතනය රසායතනය පොට්ටබ්බායතනය ධම්මායතනය. මේ ආයතන බාහිරෙන් පහයි ඇතුලාන්තයෙන් පහයි. ආයතන 12ක් තියෙනවා, යුගල 6ක්. ජසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු දැන් මෙතෙක්කල් මේ අධ්‍යාත්මික බාහිර ආයතන හය අහක යන කුණු ආගන්තුකෙහි උපකිලිටේන උපකිලිට එකතු කරගන්න තමයි මෙතෙක්කල් ක්‍රියාත්මක උනේ. එකයි ඒවට ආයතන කිව්වේ. දැන් ඒ ආයතන ආනපාන සති සමාධිය නිවැරදිව වැඩිීමේදී එක එක ආයතනයම ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. පියවර පහකින්. එක මේ එක එකේදීම පියවර පහ විග්‍රහ කරලා තියෙනවා. මේ චක්කායතන ඉන්ද්‍රියක් වෙන හැටි පළවෙනි එක. ඉද භික්කවේ භික්කු චක්කුංච පජානාති. රූපේච පජානාති. යංච තදූපයන් පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. සංයෝජනං කිව්වේ අර සමුදේ බිහිවෙන අනුසය උපදින සංසාරයට බැඳෙන බැමි දහය සකස් වෙන ආකාරයයි සංයෝජනං දැන් දක්වේ. මේ බැමි දහයම සසරට බැඳින ගමනට බැඳින ප්‍රිය ගමනට බැඳින සකස් වුණේ චක්කුංච පටිච්ච රූපේච තදූපයන් පටිච්ච නිසයි. ඒක දැන් දැනගත්තා. යථාපරි. ඒක දැනගත්තාම යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උපාදෝ හොති තංච පජාන. යථාපරිදි මේ ක්‍රියාවලිය නොකළ නිසා අලුතෙන් අනුප්පන්නස්ස සංයෝජනස්ස අලුතෙන් සංයෝජන උපදින බව යථා පරිදි මේ යෝගාවචරය දැනගත්තා. ඒ අනුව යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංච පජාන. මේ සංයෝජන ප්‍රහාණ කළ යුතුයි කළ හැකියි කියලා යථා පරිදි උපදින උපදින සංයෝජනය යථා පරිදි ප්‍රහාණය කරන්න දැන් යෝගාවචරයට පුළුවන් වෙනවා. ආනපාන සති සමාධිය ප්‍රායෝගිකවත් නිවැරදිවත් යුගනද්දවත් වඩනකොට ඒ අනුව යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. දැන් අර චක්කායතනයක් හැටියට මෙතෙක්කල් අහක යන කුණු එකතු කරපු දේ දැන් ඒ ආයතනික රටාව උපදින්නේ නෑ අලුතෙන් අනුපාදෝ. මේක ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කිරීම නිසා තමන්ගේ අධ්‍යාත්මික වශයෙන් මෙතෙක්කල් මේ චක්කු ආයතනය යක් හැටියට අහක යන කුණු එකතු කරගත්තත් දැන් යථා පරිදි ඒ කුණු පහීනස ඒ කෙලෙස් පහීනස අර තරහ නිසා කුණු එකතු වෙනවා, රාගය නිසා ඇලීම නිසා කුණු එකතු වෙනවා, අර නිච්චසේ සුඛසේ අත්තසේ වැරදිසේ දැකීම නිසා අස්මිමානය නිසා කුණු එකතු වුණා, සංයෝජන සකස් වුණා. දැන් ආනපාන සති සමාධිය වඩනකොට ඒ කුණු එකතු වෙන්නේ නැහැ. ආගන්තුකේ උපකිලිටේන උපකිලිටං එකතු වෙන්නේ නැහැ. ඒවා පහීනස්. ඒ ප්‍රහාණය කළා. ඒ අනුව ආයතනික ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. එතන පටන් අර චක්කු ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ඒ වගේමයි සෝත ඉන්ද්‍රිය, ඒ වගේමයි ගාන ඉන්ද්‍රිය, ඒ වගේමයි ජීවහා ඉන්ද්‍රිය, ඒ වගේමයි කාය ඉන්ද්‍රිය, ඒ වගේමයි මන ඉන්ද්‍රිය. දැන් මේ ආනපාන සති සමාධිය නිවැරදිව දිගටම ප්‍රායෝගිකව කරගෙන යනකොට මෙතෙක්කල් අර අහක යන කුණු එකතු කරගත්ත ආයතන හය අධ්‍යාත්මික බාහිර ආයතන සියලු දේ ඉන්ද්‍රිය ධර්ම බවට පත් වුණා. මෙතෙන්දී දැන් මනීන්ද්‍රිය අලුතෙන් පිරිසිදු වෙනවා. මෙතෙක්කල් මනා යතනයක් හැටියටයි ක්‍රියාත්මක වුණේ. ඔය තමන්ගේ පෘථග්ජන කාලේ පෘථග්ජන පුද්ගලයාගේ මන ආයතනයක් හැටියට. ඇහැ ආයතනයක් හැටියට කන නාසය දිවකය මන හයම අහක යන කුණු එකතු කරගෙන විඥාණයට ආහාර සම්පස් ආහාර සංචේතන ආහාර කබලින්කාර ආහාර රහ බැලුවා. රහ බැලීම කළේ එහෙමයි. දැන් අර ආයතන උපදින්නේ නැතිකොට මේ ආනපාන සති සමාධිය දිගටම වඩාගෙන යනකොට දැන් මනීන්ද්‍රිය මතුවෙනවා. මන ආයතනය ආයතන රටාවෙන් ඉවත් වෙනවා. දැන් අර මන ආයතනේ නැහැ. ඒ නිසා මනීන්ද්‍රිය මතුවෙනවා. මේ මනීන්ද්‍රිය මතුවීමත් සමග ආනපාන සති සමාධිය දිගටම වඩනකොට තව අලුතෙන් පුද්ගලයා තුළ යටපත් වෙලා තිබුණු ඉන්ද්‍රිය ධර්ම පහක් මේ අවස්ථාවේ අලුතෙන් මතුවෙනවා. මේ තෙක්කල් අර මන ආයතනයක් මන ආයතනයක් හැටියට ක්‍රියාත්මක වූ නිසා ඒ බලවත් ඉන්ද්‍රිය ධර්ම පහ වැහිලා යටපත් වෙලා තිබුණා. දැන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච නැහැ. ඒ නිසා ආයතන සකස් වෙන්නේ නැහැ. දැන් චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ජීවහා කාය මනෝ ඉන්ද්‍රිය දැන් ඉන්ද්‍රිය සංවරය තියෙනවා. ඉන්ද්‍රිය සංවරය තියෙනකොට ප්‍රත්‍ය සංවරය තියෙනකොට දැන් අර මනී ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. යෝගාවචරය තුළ මනීන්ද්‍රිය ක්‍රියාත්මක වීමත් සමග හේතුඵල දහමට භාගලපා බලා කටයුතු කරනවා. ණය විනයට සසඳා කටයුතු කරනවා. යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. ඒ අනුව අලුතෙන් සද්ධා ඉන්ද්‍රිය පළමු කොටම මතුවෙනවා. වෙන අනික් ඉන්ද්‍රියක් නෙමේ මතුවෙන්නේ පළමු කොටම සද්දෝ හෝති. සද්දස්ස කුලපුත්තස්ස වෙන සද්ධා ඉන්ද්‍රිය මතුවෙනවා. සද්ධා ඉන්ද්‍රිය මතුවීමත් සමග සද්ධා බල හතරක් බුද්ධ බල හතරක් සද්ධා බල හතර බුද්ධ බල හතරක් බව උදුරා දමන්නට උපකාරක බල හතරක් පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙනවා. සද්ධා ඉන්ද්‍රියට මතු වුණාට පස්සේ ඊගාවට විරිය ඉන්ද්‍රිය මතුවෙලා විරිය බල හතරක් මතුවෙනවා. සද්ධා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය මතුවීමත් සමග සති ඉන්ද්‍රිය මතුවෙලා සති බල හතරක් අලුතෙන් මතුවෙනවා. මෙතෙක් නොතිබු. ඒ අනුව සමාධි ඉන්ද්‍රිය මතුවෙලා සමාධි බල හතරකුත් පඤ්ඤා ඉන්ද්‍රිය මතුවෙලා පඤ්ඤා බල හතරකුත් අර යෝගාවචරය තුළ මේ වගේ බුද්ධ බල 20ක් දැන් අර යෝධයා මේ යෝගාවචරය තුළ බව උදුරා දමන්නට උපකාරක ධර්මතා සකස් වෙනවා. එතකොට මොනවාද මේ බල ධර්ම? එකින් එක සද්ධා ඉන්ද්‍රිය මතුවීම නිසා අර සෝතාපට්ඨාංග හතර තමයි සද්ධා බල හැටියට මතුවෙන්නේ. සද්ධා ඉන්ද්‍රිය මතුවීමත් සමග අර කල්යාණ මිත්‍ර සම්පත්තිය පරම පවිත්‍ර සිරි සද්ධර්මය යෝනිසෝ මනසිකාරය ධම්මානුගම ප්‍රතිපදාව කියන සද්ධා බල හතර මතුවෙනවා. විරිය බල හතර මතුවීමත් සමග සතර ඉද්ධිපාද ඡන්ද විරිය විමංසා චිත්ත විරිය බල හතර මතුවෙනවා. සතර ඉද්ධිපාද බල හැටියට පුද්ගලයා තුළ බව උදුරා දමන්නට උපකාරක බලයි බුද්ධ බල. ඊට පස්සේ සති බල හතර අර සතර සතිපට්ඨාන කායේ කායානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව වේදනාසු වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේසු ධම්මානුපස්සනාව කියන සති බල හතරක් මතුවෙනවා. ක්‍රියාත්මක වෙන්න පටන්. ඊට පස්සේ සමාධි ඉන්ද්‍රිය මතුවීමත් සමග ආර්ය ධ්‍යාන හතරක්, පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ධ්‍යාන බල හතරක් පුද්ගලයා තුළ මතුවෙනවා. පඤ්ඤා ඉන්ද්‍රිය මතුවීමත් සමග පඤ්ඤා බල හතරක්, චතු අරිය සත්‍ය, දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං මතුවෙනවා. දැන් බල ධර්ම 20ක්ම අර ඉන්ද්‍රිය බල හැටියට මතුවුණා. මේ සියලු බල ධර්ම මතුවෙන්නේ භව උදුරා දමන්නට උපකාරක බල හැටියට. භව කිව්වේ රාග භව, ද්වේෂ භව, මෝහ භව. ඒ අනුව ආනපාන සති සමාධිය දිගටම වඩාගෙන යනකොට අර භව උදුරා දමන්නට උපකාරක අංග හතක් සත්ත බොජ්ජංග හැටියට ඒ යෝගාවචරය තුළ ක්‍රියාත්මක වෙනවා. මේක කරන්න දෙයක් නෑ, සත්ත බොජ්ජංග වඩන්න දෙයක් නෑ, ඉබේම සිද්ධ වෙනවා. දැන් ආනපානත් සති සමාධිය වඩනකොට නැවත සිද්ධ වෙන්නේ ඉද භික්කවේ බික්කු සන්තංවා අත්ති අසන්තංවා නත්ති තත්ත්වයට පත්වෙනවා. මෙතෙක්කල් අර සන්තංවා අර කාමච්ඡන්දත් සන්තංවා අත්ති ඉස්සෙල්ලා දැන් අසන්තංවා නත්ති. ඒ වගේම මේ බොජ්ජංග ධර්මත් සති සම්බොජ්ජංගේ ඉද භික්කවේ බික්කු සන්තංවා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. ඒ වගේම අසන්තංවා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. භව බුදුරා දැමීමට මේ සති සම්බොජ්ජංගය අංගයක් හැටියට උපකාර වෙනවා. අර අත්තංගමෝ කියන தත්ත්වය තමයි පූර්ණ වෙන්නේ. ඊළඟට යතාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස යතා පරිදි මීට පෙර අලුතෙන් ඉපදුනේ නැහැ සති සම්බොජ්ජංගය. ඒ නිසා තමයි උප්පාදෝ හොති තංච පජානාති. දැන් යතාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූරී හොති තංච පජානාති. මේක භාවනාය කිව්වේ අර ආනපාන සති සමාධිය තමයි භාවනා. ඒක කරගෙන යනකොට සති සම්බොජ්ජංගය පූර්ණ වෙනකොට භව උදුරා දමනාංගයක් හැටියට මේ සති සම්බොජ්ජංගය පූර්ණ වෙනවා. ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගය, ඊළඟට විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සති සමත සමාධි සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය හතම පූර්ණය වෙනවා. මේ භව උදුරා දමන්නටයි මේ දැන් මේ සියලු දේවල් පූර්ණය වෙන්නේ. මොකටද? අර රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරා දමන්නට. මේවා තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, බුද්ධකාරක ධර්ම, භව උදුරා දමන්නට උපකාරක ධර්ම. එතකොට මේ සියලු දේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, බුද්ධකාරක ධර්ම කියන්නේ මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව අර පෘථග්ජන පුද්ගලයෙකුගේ හිතේ මුල් බැහැගෙන තිබුණා. මේ මුල් බැහැගෙන තියෙන රාග භව, ද්වේෂ භව, මෝහ භව නැවත කවදක්වත් යලි නූපදින ලෙස අනුපාද නිරෝධයෙන්ම සියලු බොජ්ජංග වලින් කෙරෙන්නේ භව උදුරා දමන අංග හත පූර්ණය වීම. මේක වෙනවා. මෙතෙන්දි කිසි දැනුමක් අවශ්‍ය නැහැ. ඒක වෙනවා. දැනුම අවශ්‍ය අර කායකායානුපස්සනාවේ ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් කිරීම. ඒකනි කිව්වේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චතරෝ සතිපට්ඨානේ පරිපූර්ණෙන්තු සත්බොජ්ජංගේ පරිපූර්ණෙන්තු දින්නම් පලානං අධිගතා හෝති ප්‍රඥා විමුක්තිං පරිපූර්ණෙන්. ඒකයි එතකොට ඒ පරිපූර්ණය වෙනවා කියන්නේ ඒක වෙනවා ඉබේ. කරන්න ඕන එක තමයි ආනපාන සති සමාධි ආසීවිතාය භාවිතාය බහුලී කතා. මේක හොඳට තේරුම් ගත යුතු ධර්මතාවයක්. එතකොට මේ සත්බොජ්ජංගවල කියලා විශේෂයෙන් වඩන්න දෙයක් නැහැ. අර ආනපාන සති සමාධිය තමයි වඩන්න ඕනේ. ආනපාන සති සමාධිය වැඩෙනවා මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති කියන චතුරාරක්කා වැඩීමෙනුත් අර සීලානුස්සති, ජාගානුස්සති, ද්වතානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති දස අනුස්සතියෙන් මොකක් වැඩුවත් ආනපාන සති සමාධිය පූර්ණ වෙනවා. ආනපාන සති සමාධිය වැඩෙනකොට සතර සතිපට්ඨානය පූර්ණ වෙනවා, බොජ්ජංග ධර්ම පූර්ණ වෙනවා, රාග භව ද්වේෂ භව මෝහ භව හිතෙන් උදුරා දමන අංග සම්පූර්ණ වෙනවා. ඒ අනුව චතු අරිය සත්‍ය අවබෝධ වෙනවා. ඒ අනුව කරන්න දෙයක් නැහැ මේ තැන්වලදී. පජානාති තමන් තුළ ඇති වූ වෙනස තමා විසින් දැන ගැනීම විතරයි අවශ්‍ය. අවසාන වශයෙන් සත්‍ය පබ්බං. සත්‍ය පබ්බං කිව්වේ චතු අරිය සත්‍ය පිළිබඳව දැනීමක් ලබා ගන්න ඕන. මේකෙදි කරන්න තියෙන ආනාපාන සති සමාධිය වැඩිවීමයි. දැන් මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ මේ ධම්මානුධම්ම පටිපදාවේ සත්‍ය පබ්බය හැටියට විග්‍රහ කරලා තියෙන දේමයි ධම්මචක්කපවත්තන සූත්‍රය හැටියට අපි ඔය අද අහන දන්න සූත්‍රයේ තියෙන දේමයි මේ සත්‍යපබ්බය හැටියට ඔය චතු අරිය සත්‍ය විග්‍රහ කරලා තියෙන්නේ. හැබැයි ධම්මචක්කපවත්තන සූත්‍රයට වඩා ඉතාම පැහැදිලිව පිළිසිදුව සරල ලෙස විග්‍රහ සහිතව මෙතෙන්දී අර චතු අරිය සත්‍ය විග්‍රහ කරලා තිනවා. දැන් දුක්ඛ අරිය සත්‍ය, දුක්ඛ සත්‍ය නිද්දේශය ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන එකමයි තියෙන්නේ. අර ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛා ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා දුක්ඛා අපියෙහි සම්පයෝගෝ පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒකමයි තියෙන්නේ. හැබැයි ඊගාවට මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ධම්මචක්කපවත්තන සූත්‍රයට එහා ගිහිල්ලා විග්‍රහයක් කරනවා. එකින් එකම විග්‍රහ කරනවා. කතමාච භික්ඛවේ ජාති, කතමාච භික්ඛවේ ජරා, කතමාච භික්ඛවේ මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා සම්බන්ති යම්පිච්ඡන් නලබති. මේ සියලු දේ විග්‍රහ කරනවා වචනයෙන් වචනය අරගෙන මේ දුක්ඛ සත්‍ය නිද්දේශය. එතකොට මේ දුක්ඛ සත්‍ය නිද්දේශය මිසක් දුක නෙමෙයි මෙතන. දුක්ඛ සත්‍ය නිද්දේශය. ඊළඟට දුක්ඛ සමුදය සත්‍ය නිද්දේශය ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන එකමයි මාතෘකාව හැටියට තියෙන. කතමංච භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පූර්ණෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දිනී ත්‍රියතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. හැබැයි මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ හෝ සත්‍ය විභංග සූත්‍රයේ හෝ නැති විදිහට මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ මේ සමුදය සත්‍ය නැවත අර 36 අර කාය 36 විග්‍රහ කරනවා. කොහොමද මේ 36 සකස් වෙන්නේ? අර සබ්බ කාය හැබැයි මෙතන තියෙන්නේ සබ්බ ලෝක හැටියට. මෙතෙන්දී ලෝක කියන්නේ අඳුර. අතන අර චතක්ක සූත්‍රයේ විග්‍රහ කළේ කාය කියන්නේ වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය හැටියට. මෙතන තියෙන්නේ ලෝක හැටියට අඳුරු 36ක් සකස් වෙනවා. කොහොමද මේ සමුදය සත්‍ය විග්‍රහයේ අඳුරු හදින්නේ? සාකෝ පනේසා භික්කවේ තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති. කත්ත නිවිසමානා නිවිසති. කොහොමද මේක වෙන්නේ? යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. දැන් මෙතන වචනයක් තියෙනවා යං ලෝකේ පිය රූපං සාත රූපං. යං ලෝකේ පිය රූපං සාත රූපං කිව්වහම අර ඇහෙන් දකින රූප නෙමෙයි, ඒක විතරක් නෙමෙයි, කනෙන් අහන පිය රූප, නාසයට ගන්න ගඳ සුවඳ පිය රූප, දිවට එන රස පිය රූප. මේක විග්‍රහවට විග්‍රහ කරලා තියෙනවා. චක්කු ලෝකේ පිය රූපං, සෝත ලෝකේ පිය රූපං, ඝාන ලෝකේ, ජීවා ලෝකේ, කාය ලෝකේ, මනෝ ලෝකේ, හයෙම පිය රූපං. යං ලෝකේ පිය රූපං සාත රූපං. සාත රූපං කිව්වර සොම්නසක්, ආස්වාදයක්, සුවයක්, සුචි බවක් ඇති රූප සාත රූපං. එත්තේසා තණ්හා උපජ්ජති. එතකොට තණ්හාව උපදින්නේ මේ චක්කු ලෝකේ පිය රූපං සාත රූපං නිසා, සෝත ලෝකේ පිය රූපං සාත රූපං නිසා, ගාන ලෝකේ පිය රූපං සාතං නිසා, ජීවා ලෝකේ රූපං, කාය ලෝකේ, මනෝ ලෝකේ පිය රූපං සාත රූපං. තණ්හා උපජ්ජමානා උපජ්ජති. ඊට පස්සේ වචනයක් තියෙනවා එත්ත නිවිසමානා නිවිසති. මොකද්ද මේ වචනේ තේරුම? මාගදී වචනයක්. නිවිසමානා කියන්නේ ගෙට ගන්න. මොකද්ද ගන්නෙ? ගෙට ගන්න. ඒ කියන්නේ උපාදානීය කරගන්න. මේ උපාදානීය කරගන්නේ අර තණ්හාවක් උපජ්ජමානා උපජ්ජුණා. තණ්හාව ඇති වෙන්නේ කොහොමද? අර පිය රූපං සාත රූපං නිසා. එතකොට මේ ගෙට ගන්නවා, ඇතුළට ගන්නවා. ඒක තමයි උපාදානීය කරගන්නවා. ඒ උපාදානීය කරගැනීම තමයි බරක් බයක් බැම්මක් වෙන්නේ, අඳුරක් සකස් වෙන්නේ. ඒකයි ලෝකය. ඒ නිසා ලෝක 36ක් සකස් වෙනවා. චක්කු සෝත ගාන ජීවා ලෝක 6යි, රූප ලෝක, ශබ්ද ලෝක, ගන්ධ ලෝක, රස ලෝක මෙහෙම තියෙනවා. ඊට පස්සේ විඥාන ලෝක 6යි, ඊට පස්සේ සම්පස්ස ලෝක 6යි, ඊට පස්සේ සංඥා ලෝක 6යි, සංචේතනා ලෝක 6යි, තණ්හා ලෝක 6යි. ඒ අනුව විතක්ක විචාර ඇති වෙලා මේ ලෝක 36 අර සබ්බකාය පටිසංවේදී කියපු එක චතක්ක සූත්‍රයේ චක්ක 36ක්, ලෝක 36ක්, කාය 36ක්, ක්‍රියාකාරකම් 36ක් කියපු එක. මේකේ අර කාය වෙනුවට මේක තියෙන්නේ ලෝක. ඒක නිසා එකම වෙනස ලෝක. ලෝක කියන්නේ අඳුර. මෙතන අඳුර හදෙන්නේ අර චතක්ක සූත්‍රයේ කිව්වේ මේ වේග, වේදනා, ආවේග, විඥාන ශක්තියින් 36ක් හැදිනවා. තණ්හාවත් එතන තියෙනවා, උපාදානයත් එතන තියෙනවා, කර්ම බීජාකසීමත් එතන තියෙනවා. මෙතනත් ඒක තියෙනවා. නමුත් මෙතන වෙන වචන වලින් බුදුහාමුදුරුවෝ මෙතන ලෝක කියලා කිව්වා. මේ ලෝක කියන්නේ ඒක විරුද්ධ වචනේ මොකද්ද? අලෝක කියන්නේ ලෝකයේ අත්හැරීම. අඳුර අත්හැරීම අලෝක. මේ අඳුරයි සකස් වෙන්නේ. මොන අඳුරද රකස් වෙන්නේ? රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර. ඒ තුනේ එකතුව තමයි ලෝක. ඒ අනුව මේ තණ්හාවක් ඉපදින්නේ යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා. එත්තේසා කිවි එතන එතනම තැනක හාවීමත් සමග අර යන් දෝකේ පිය රූපන් සහත රූපන් එතනයි හාවෙන්නේ. ඒ අනුව ඒක ගෙට ගන්නවා, උපාදානය කර ගන්නවා. එත්තේසා නිවිසති. දැන් ඊට පස්සේ නිරෝධ අරිය සච්චේ විග්‍රහ කරනවා. දැන් ඊට විරුද්ධය, ආනපාන සති සමාධිය වඩනකොට වෙන්නේ මේ සමුදය නිරෝධ වීමයි, අනුසේන අනුසේති වීමයි, ලෝකය සකස් නොවීමයි, අර නිවිසමානා වෙනුවට නිරුජ්ජමානා වීමයි. ඒ අනුව පතමංච භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ජාගෝ පටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. මේක ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන කොටසමයි. හැබැයි ඉස්සරහට කියනවා අර ලෝක 36ම මිදී නිදහස් වෙන හැටි. සාකෝ පනේසා භික්කවේ තණ්හා කට්ට පහියමානා පහියති, කට්ට නිරුජ්ජමානා නිරුජ්ජති, යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති. අර සමුදය අරිය සත්‍යයේ විග්‍රහ කළේ පුතග්ජන පුද්ගලයාගේ තත්ත්වය. එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. දැන් ආනපාන සති සමාධිය වඩනකොට එත්තේසා තණ්හා පහියමානා පහියති, එයි ප්‍රතිඵලයක් වශයෙන් එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. එක දිගේ රෝධ කරන්න, උපාදානය කරගන්න, ඒකට හාවෙන්නේ නැහැ, ගෙට ගන්නෙ නැහැ, ඇතුළට ගන්නෙ නැහැ, ඇතුළ කිලුටු වෙන්නේ නැහැ. ඒ අනුව ලෝක අලෝක බවට පත් වෙනවා. ඒක ඊගාවට කියලා තිනවා කිංජ ලෝකයේ පිය රූපං සාත රූපං චක්කු ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. ඒ නිසා දැන් මේ සමුදය සත්‍යයි නිරෝධ සත්‍යයි, මේ නිරෝධ සත්‍යයේ තියෙන්නේ අර සමුදය සත්‍යයේ තියෙන අර ගෙට ගන්න උපාදානය කර ගන්න අවස්ථා 36ම මෙතන පහියමානා පහියති නිරුජ්ජමානා නිරුජ්ජති. ඒ නිසා අලුතෙන් ආයතනික රටාවක් උපදින්නේ නැහැ, අනුසය උපදින්නේ නැහැ, සමුදය බිහි වෙන්නේ නැහැ, කර්ම බීජ සකස් වෙන්නේ නැහැ, පැවැත්මට අවශ්‍ය ආහාර නැති වෙනවා, විඥාණයට ආහාර නැති වෙනවා. ඒ අනුව මේ මනෝමය කය කර්ම බීජ වලින් හිස් වෙනවා. ඒ අනුව මේ චතු අරිය සත්‍ය පූර්ණ වෙනවා. මේක තමයි 36 ආකාරයකට අර සම්බකාය පටිසංවේදී අස්සපස්ස කළාම අස්සපස්ස තමයි තියෙන්නේ, මේක වෙන මොකක්වත් නැහැ. ඒ අනුව මග්ග සත්‍ය නිද්දේශේ, මග්ග සත්‍ය නිද්දේශේ ඉබේම පූර්ණ වෙනවා. මග්ග සත්‍ය නිද්දේශ වෙන මොකක්වත් නෙමේ. අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. හැබැයි මෙතන තියෙන අරිය අට්ටංගික මාර්ගය බුද්ධාගමේ තියෙන අරිය අට්ටංගික මාර්ගය නෙමේ, ධර්මයේ තියෙන ලෝකෝත්තර ආර්යෂ්ටාංගික මාර්ගය. බුද්ධාගමේ තියෙන්නේ ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගය. මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ හෝ ත්‍රිපිටකයේ තියෙන මහා අර චත්තාරීසක සූත්‍රයේ තියෙන මේ දෙපැත්ත තේරුම් ගත්තොත් බුද්ධාගමේ තියෙන හොඳ යහපත් නිවරදි සම්මා අංග 8ක්. එක මේ ලෝකේ පවත්වාගෙන යන්න, අඳුර පවත්වාගෙන යන්න, අඳුර යහපත්සේ කාම ලෝකවල සුගති ලෝකවල පවත්වාගෙන යන්න උපකාර වන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් සම්මා අංග 8ක් බුද්ධාගමේ තියෙන. නමුත් බුද්ධ ධර්මයේ තියෙන්නේ ඊට වඩා වෙනස් ආර්යෂ්ටාංගික මාර්ගයක්. ඒක ලෝකෝත්තර මග්ගංග 8ක්. අර බුද්ධාගමේ තියෙන්නේ පුඤ්ඤභාගියා උපදි විපක්ඛා ආසව සහිත, ආසව පුඤ්ඤභාගියා උපදි විපක්කා ලෞකික සම්මා අංග 8. ඒක බුද්ධ ආගමේ තියෙන එච්චරයි. ඊටහා බුද්ධ ආගමේ යන්න බෑ. මොකද එහෙම වුණොත් ආගම ධර්මයක් වෙනවා. ඉතින් ඒක නිසා බුද්ධ ආගමේ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අද කියන දේ ලෞකික අංග 8. ඒකේ 9-10 අංගවලට නවාංගයේ සමන්නාගතෝ දසාංගයේ සමන්නාගතෝ වෙන්නේ නෑ වෙන්න බෑ. මේ ලෝකෝත්තර මාර්ගාංගාට අනාසවා ලෝකෝත්තර මග්ගංගා ඒ වගේම නව අංගයේ සමන්නාගතෝ කියන බුද්ධ ඥාන පහළ වෙනවා. දස අංගයේ සමන්නාගතෝ කියන විමුක්ති ඥාන දර්ශනය සම්මා විමුක්තිය ලැබෙනවා. එනිසා මේක දෙකක්. බුද්ධාගමේ කිසිසේත්ම තියෙන්න බෑ තියෙන්නේ නෑ කියන්න බෑ කියලා විග්‍රහයක් කරන්න බෑ. මේ නිවනට උපකාර වන ලෝකෝත්තර මාර්ගාංග 8ක් හෝ 9 දසවෙනි අංගය හෝ බුද්ධාගමේ නෑ. බුද්ධාගමේ තියෙන ලෞකික අංග 8ක් මහාචත්තාරීසක සූත්‍රයේ තියෙනවා. ඒක අර ආශව සහිත වූ පුණ්‍ය භාගී වූ ඒ වගේම උපදි විපක්කා උපාදානීය කර ගැනීම නිසා විපාක උරුම වන මාර්ගාංග 8ක් එහෙමත් එකක් තියෙනවා. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර මාර්ගාංග 8ක් හැටියට නෙමෙයි 10ක් හැටියටයි මහා සතර ඇතිපට්ඨාන සූත්‍රයේදී ආනපාන සති සමාධිය නිවැරදිව වඩන ආර්ය ශ්‍රාවකයාට උරුම වෙන්නේ අවසාන වශයෙන් ප්‍රඥා විමුක්තිය සම්මා ඥාන. ඒවා බුද්ධ ආගමේ නැහැ. සම්මා ඥාන සම්මා විමුක්ති කියන නවවෙනි නවාංගයේ සමන්නාගතෝ දසාංගයේ සමන්නාගතෝ වීමක් බුද්ධ ආගමේදී කියන්න බෑ, කියන්නේ නැහැ, විග්‍රහ කරන්න නැහැ, පෙන්වන්නේ නැහැ. බුද්ධ ආගමේ කියන්නේ හොඳ යහපත් නිවැරදි අංග සම්මා අංග ඇටියට. ඒක හරි. නමුත් බුද්ධ ධර්මයේ කියන්නේ හොඳ යහපත් නිවැරදි දේත් ලෝකේ. මේක මහාචත්තාරීසක සූත්‍රයේ බුදුහාමුදුරුව දුයි දේ නං වදාමි කියලා සම්මා අංග 8ම දුයි දේ නං වදාමි කියලා දෙපැත්තක් විග්‍රහ. මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේදී පූර්ණය වෙන අර මාර්ගාංග මේ 8 අර ලෝකෝත්තර මාර්ගාංග 8ක්. ඒවා අනාසවා, ඒවා ආසව උපදින්නේ නැහැ. ඒවා නිවනට හේතු වෙනවා. ඒවා කෙලවර සම්මා විමුක්තිය සම්මා ඥාන පූර්ණ වීම අරහත් ඵලය දක්වා යෑම. එකයි වෙනස. හොඳයි, එහෙනම් දැන් මහා සතර ඇතිපට්ඨාන සූත්‍රයත් ඉවරයි. දැන් මෙතෙන්දී කවුරුත් තේරුම් ගත යුතු දේ එකයි. ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චතරෝ සතිපට්ඨානේ පරිපූරෙන්තු. සත්බොජ්ජංගේ පරිපූරෙන්තු බින්නම් පලානං අධිගතා හෝති පඤ්ඤා විමුක්තිං. අර දසාංගයේ සමන්නාගතය අන්තිම එක තමයි ප්‍රඥා විමුක්තිය. පඤ්ඤා විමුක්තිං පරිපූර්ණං. ඒක පූර්ණය වෙනවා. කරන්න තියෙන්නේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ. කොයි වෙලාවේද කවුද කොහොමද කරන්න ඕන? අන්න ඒකයි වැදගත්කම. අපි මේ ඔක්කොම දැනගත්තේ අපිට තරහක් එන වෙලාවට මෙත්තානුස්සතිය වඩලා මරණානුස්සතිය වඩලා බුද්ධානුස්සතිය වඩලා අර නිබ්බිදා කියන තත්වයට පත් වෙන්න ඕන. නිබ්බිදා කියන තත්වයට පත් උනේ නැත්නම් තාම අර ද්වේෂ මුල උදුරලා නැහැ. මුල ඉදිරිලා නැහැ. ඒ වගේම රාගයක් හිතට එනකොට ප්‍රියමනාප දෙයක අර යන් ලෝකයේ පිය රූපං සාත රූපං එනකොටම අපි ආනපාන සති සමාධිය අසුභානුස්සතිය හැටියට වඩලා මරණානුස්සතියෙන් බුද්ධානුස්සතිය පූර්ණ කර ගැනීමෙන් අර මුල උදුරලා දානවා, භව උදුරා දානවා. ඒ අනුව දසංගේ සමන්නාගතු වෙනවා, මගඵල ලැබෙනවා. හිත අධ්‍යාත්මික වශයෙන් අර මෙතෙක් සකස් වූ ආයතනික රටාව සකස් වෙන්නේ නැහැ. අනුසය උපදින්නේ නැහැ අලුතෙන්. අනුපාද නිරෝධයෙන්ම අනුසය න අනුසේති වෙනවා. ඉතින් ඒක නිසා දැන් පෘථග්ජන පුද්ගලයෙක් නිවැරදිව ඔය හුලං ඇද්දට පිට කළාට, පායෝ කසිනිය පූර්ණ කළාට, කසින පිරියම් සමසත්තලිස් භාවනා ක්‍රමයේ බුද්ධඝෝෂගේ මේ හතලිස් ක්‍රමයෙන් 30ක්ම තියෙන්නේ කසින පිරියම්. ඒ කිසිම කසිනයකින් සුද්ධ වෙනවා බුද්ධ වෙන්නේ නැහැ. සුද්ධ වෙනවා තාවකාලිකව තදංගම විස්කම්බන වශයෙන් යම් සහනයක් සුවයක් ලැබෙනවා. හැබැයි භව උදුරා දාන්න බුද්ධ වෙන්නේ නැහැ. බුද්ධ කියන්නේ භව උදුරා දැමීම, සුද්ධ කියන්නේ පැලස්තර සුවයක් ලැබීම, අනාර්ය ධානයක් ලැබෙනවා. හැබැයි මේ මගඵල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය වෙන්න නම් මේ ක්‍රමය ඒකායන මාර්ගය පිළිවෙත ප්‍රතිපදා කරන්න ඕන එකයි ඉතුරු ටික සිද්ධ වෙයි. හැබැයි තමන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනන්දවත් ආනපාන සති සමාධිය වඩන්න. ආනපාන සති සමාධිය හරියට නිවැරදිව ප්‍රායෝගිකව යුගනන්දව සුමානයක් වඩලා බලන්න තමන්ගේ ඇතිවන අධ්‍යාත්මික පාරිශුද්ධතාවය අත්දක ගන්න, අත්විඳ ගන්න තමන්ම. නැතුව වෙන කාටවත් මේක අත්දක ගන්න බෑ. නොකරන මිනිහෙකුට ඒක, නොකඩවා නොකරන මිනිහෙකුට ඒ අත්විඳ ගන්න බෑ. අර හුස්ම ගැනීම පිටකිරීම, හුලං ඇදීම පිටකිරීම අවුරුදු 50ට ආනපාන භාවනා කියලා කරන මිනිස්සු ඉන්නවා. හැබැයි ඕවා අත්දකින්න, ඕවා තේරුම් ගන්න, ඕවා අත්විඳින්න පුළුවන් කමක් නැහැ. මගපල් ලැබෙන්නේ නැහැ, ධ්‍යාන ලැබෙනවා. ධ්‍යාන ලැබෙනවා, අභිඥා ලබන්නත් පුළුවන්. ධ්‍යාන ලබන්නත් පුළුවන්. හැබැයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණිය නොවි මගපල් ලබන්න බෑ. භව උදුරා දාන්න මුල් තුන භව කිව්වේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල තමයි. රාග භව, ද්වේෂ භව, මෝහ භව තමයි මුල් තුන. මේ මුල් තුනම උදුරන්න ඕන. මුල් තුනම මුල් බැහැගෙන තියෙන්නේ කොහෙද? ඔය බම්බයක් පමණ වූ ශරීර කූඩුවේ කරජකයේ නෙමෙයි. එහෙනම් කොහෙද? මනෝමය කාය තුල. මේ ශරීර කූඩුව තුල කුරා කුහුම්බියාගේ පටන් මහා බ්‍රහ්මයා දක්වාම සියලු බෝසත්වරුන්ගේත් මිනිසුන්ගේත් සියලු ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ කාගේත් තියෙනවා ත්‍රිජ කාය. කාය තුනක් තියෙනවා. මේ කාය තුනක් නෙමෙයි, කාය තුනක්. මේක හොඳට වෙනස වචන තේරුම් ගන්න ඕනේ. කාය තුනක්. මනෝමය කාය, කරජ කාය, චිත්තජ කාය. අර මැරෙන්නේ මොකද්ද? කරජ කාය මැරෙන්නේ කූඩුව. දැන් මේ කූඩුව තමයි අපි උපාදානය කරගන්නේ. කූඩුව මැරෙනවට තමයි බය. හැබැයි මනෝමය කාය මරන්නත් බෑ, මැරෙන්නෙත් නෑ. බුද්ධත්වයට පත් වුණත් මනෝමය කාය නැති වෙන්නේ මැරෙන්නේ නැහැ. මනෝමය කායේ සිද්ධ වෙන්නේ අර කර්ම බීජ, අර කරජකයක් හදන්න උපකාර වෙන කර්ම බීජ ශේෂයක්වත් ඉතුරු නොවි සියලු දේ අයින් කරනවා. කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත් චිත්තේ ආයතිකේ වාස්මින් තුන් ආකාරයකට තේ කීන බීජා විරුලිච්ඡන්දු. එතකොට පුරාණේ පටන් එකතු කරගෙන ආපු අර දීගංවා ඒ කීනම් පුරාණ ඒ කර්ම බීජත් ඉවත් කළා. නවං නත්ති සම්භවං, නවං කියන්නේ අලුතෙන්, නත්ති කියන්නේ නැවැත්තුවා, සම්භවං කියන්නේ කර්ම බීජ සකස් කිරීම. වර්තමාන මොහොතේ අලුතෙන් කර්ම බීජ සකස් කිරීමත් නවත්වනවා. අතීතයේ අර දීගංවා රසංවා දෙකම ඔතන තියෙනවා. ඒ දෙකම නැවැත්තුවට පස්සේ අර කර්ම බීජ එකතු වෙන්නේ නැතිකොට අර ආයතනික රටාවක් නැහැ. විරත්ත චිත්තේ ආයතිකේ බවස්මින් ඒ අනුව තේකීන බීජා අවිරුල් හිච්ඡන්දු. අයි පැවැත්මකට හේතු වෙන දෙයක් නැහැ. මනෝමය කය තියෙනවා. මනෝමය කයේ අර කරජකායක් අලුතෙන් හදන්නට උපකාරක කර්ම බීජ එකක්වත් නැත්නම්, ශේෂයක්වත් නැත්නම් අයි ඔහෙවත් මේ තල 31 තුල කොටනකවත් කර්ජිකායක් එක්ක ඕලාරික හෝ එක්ක සියුම් වූ කර්ජිකායක් ඕපපාතික හෝ අණ්ඩජ දලාභුජ හෝ සංසේජ්ජව සකස් කරන්නේ නැහැ. කර්ජිකාය සකස් කිරීම සහ මුලින්ම නැවැත්තුවා. ඒ නිසා මනෝමය කාය තියෙනවා. මනෝමය කායට කර්ජිකාය නැතිකොට චිත්තජ කායට වැඩක් කරන්නත් නැහැ, ක්‍රියාවක් නැහැ, කටයුත්තක් නැහැ, රාජකාරියක්. චිත්තජ කාය අක්‍රිය වෙනවා. මනෝමය කාය කර්ම බීජ නැති නිසා අන්තර්ධානය වෙනවා. ඒ නිසා දැන් මේ අතීතයේ මිය පිරිනිවන් පාවදාල සියලු ලෞතුරා බුදුවරුන්ගේ, සියලු පච්චේක බුදුවරුන්ගේ, සියලු චතුරාර්ය අරිය අරහත් බුදුවරුන්ගේ සියලු මායගේ මනෝමය කායන් අවසාන වශයෙන් එක තැනකට මජ්ක්‍ධිමේසු ජනපදේසු කියන මධ්‍ය මණ්ඩලයට කේන්ද්‍රගත වෙනවා. හැබැයි එක අල්පෙනිටි තුනකවත් ප්‍රමාණයක් තැනක් බිමක් ඉඩක් අවශ්‍ය නැහැ. ඒ මනෝමය කායන් කෝටි ප්‍රකෝටි ගණනක් කේන්ද්‍රගත වෙලා ගොඩ ගැහිලා එක්තැන් වෙනවා. අවශ්‍ය නැහැ බිමක් තැනක්. මොකද ඒකේ කර්ම බීජ තියෙනවා නම් තමයි අර ඉඩ බිමක් තැන අවශ්‍ය. කර්ම බීජ නැති නිසා ඒක මනෝමය කායක්. ඒකට ඉඩක් ඕනේ නැහැ. ඒකේ ආපෝ තේජෝ වායෝ පඨවි ගති නැහැ. ඒක එවන් තොරයි. එතකොට අර සියලු බුදුවරුන්ගේ මනෝමය කායයන් අදත් කේන්ද්‍රගත වෙලා එක්තැනකට ගොඩ ගැහිලා තියෙනවා. මොකටද? අනාගතයේ යම් කිසි කෙනෙක් මේ භව උදුරා දමන්නට අපකැප වී උත්සාහ කරනවා නම් අර මනෝමය කායේ තියෙන බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් වෙනවා. මේක ධර්ම නියාමයක්. මේ නියාම ධර්මයට අනුව අර බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන තැන මිසක තව අලුතෙන් බුදු වෙන්න බෑ, බුද්ධත්වයට පත් වෙන්න බෑ කෙනෙකුට. දැන් අපේ බෝසත්තුමා අවුරුදු 6ක් විතර දුෂ්කර ක්‍රියා කළ කාලේ ওই බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තිබුණු අර බෝධීන් වහන්සේට ජයශ්‍රී මහ බෝම මුලට එනකන් අවුරුදු 6ක් තුල අර බුද්ධ ශක්තියට අනුගත වුණේ නැහැ. තව අවුරුදු 10ක් හිටියානම් වෙන වෙන තැන්වල කරක් ගහ ඇවිද ඇවිද දුෂ්කර ක්‍රියා කර කර ඔතෙන්ට නැවිත් තව අවුරුදු 10ක් ප්‍රමාද වෙනවා බුද්ධත්වයට පත් වෙන. ඒකත් නියාම ධර්මයක්. ඉතින් ඒක නිසා එතෙන්ට යනකම් අර බුද්ධ ශක්තියට, අර සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තියට අනුගත වෙලා මේ බුද්ධත්වයට පත් වෙන්න බෑ. එකයි එක නියම් ධර්මයක්. ඒ නිසා ඒ අතීත සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන කියන එක මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ මේ ගෞතම බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාන්න විනාඩි 5කට පෙර ආනන්ද හාමුදුරුවන් සහායක් කළා පැහැදිලි කිරීමක්. ඒක මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසාන 95 වෙනි ඡේදය හැටියට තියෙනවා. ඉතින් ඒක නිසා දැන් හැබැයි ලෞතුරා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ ලෞතුරා බුදු පියාණන් වහන්සේ අර ස්වයම්භූ ඥානයෙන් බුද්ධත්වයට පත්වීම නිසා ඒ බුදුහඬ බුදුරුව බුදුබල බුදුගුණ අනුව ඒ බුදු පියාණන් වහන්සේට පුළුවන් අනික් අයට අර බුද්ධ ශක්තියට අනුගත වෙන්න. හැබැයි පිරිනිවන් පෑවට පස්සේ ඒ බුද්ධ ශක්තිය නැවත කේන්ද්‍රගත වෙනවා. ආයි එතනින් මිසක් වෙන තැනකින් ඒ බුද්ධ ශක්තිය ලබන්න බෑ. බුද්ධත්වයට පත් වෙන්න අනුගත වෙන්න බෑ. මේක පැහැදිලිව ත්‍රිපිටකේ දේශනා කරලා තියෙන දෙයක්. දැන් අපේ ඔය බුද්ධාගමේ සමහර හාමුදුරුවරු කියනවා ප්‍රකාශ කරන බුදුහාමුදුරුව කොහේ බුදු වුණාම ඉපදුනාම අපිට මොකද අපිට ධර්මය තියෙනවා නම් අපිටත් මගඵල ලබන්න පුළුවන් කියලා. මගඵල ලබන්න බෑ. බුද්ධ ශක්තියට අනුගත නොවී. ඒක නිසා එක බොට්ලනෙක් එක එතනින් එහාට යන්න බෑ. ඉතින් ඒක නිසා එහෙම එහෙනම් බුදුහාමුදුරුව ඔය 95 වෙනි ඡේදයේ මහා පරිනිබ්බාන සූත්‍රයේ මේ චත්තාරි මහණිස කියන එක චත්තාරි මහණිතානානි සද්දස්ස කුල පුත්තස්ස දස්ස ඥානං සංවේජනියානං කියන එක කියන්න ඕනේ නැහැ. ඕන තැනකදී බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්. එහෙම කරන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. අද එනම් තව පැයකුත් විනාඩි 10ක් විතර තියෙනවා. මොනාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය අරිහතුන් වහන්ස, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය වඩන අයුරුත් පැහැදිලි කිරීමක් කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
මෙතෙක් කල් කිව්වේ මොකම තමයි? මෙත්තානුස්සතිය වඩන්න ඕන උදේ රැයින් පාන්දර විනාඩි 15ක්ද? එහෙම නැත්නම් වෙන වෙලාවකද? ඈ, අර උදේ විනාඩි 15ක් වැඩුවට වරදක් නැහැ. ඒක පුරුද්දක් පුහුණුවක් කරන එක හොඳයි. හැබැයි උදේ විනාඩි 15ක් විතර මෙත්තානුස්සතිය වඩලා කරන්න ඕන දේ කළේ නැත්නම් උදේ 10ට විතර ආයතරහයන. එතකොට මෙත්තානුස්සතිය වැඩිවේ නැත්නම් අර උදේ විනාඩි 15න් 20න් හෝ පැයෙන් උත් වැඩක් නැහැ. මොකටද මෙත්තානුස්සතිය වැඩිය යුත්තේ? අන්න ඒක මහා රාහුලෝවාද සූත්‍රයේ මේකත් මතුවන එක හොඳයි. මේකත් මේ වෙලාවේ කියලා දෙන්න ඕනේ. මේක බුද්ධාගමේ කියලා දෙන්නේ නැහැ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වඩන්න ඕන කියනවා. හැබැයි මොකටද මේක වඩන්න ඕන? මොකද්ද මේකේ ප්‍රතිඵලය? මොකද්ද මේකෙන් කරන්න කියන එක කියලා නැහැ. 99 වෙනි පිටේ තියෙනවා. ඔය පොතේ 99 වෙනි පිටේ තියෙනවා මහා රාහුලෝවාද සූත්‍රයෙන් උපුටාගත්ත කොටසක්. මේ මහා රාහුලෝවාද සූත්‍රය හුඟක් දිග සූත්‍රයක්, මජ්ක්‍ධිම නිකායේ තියෙන. ඒකේ 120 වෙනි ඡේදයේ පටන් තමයි අපි මෙතෙන්ට ඇතුළත් කරලා තියෙන්නේ. මෙන්න ඔය මහත්තයා කියපු අහපු ප්‍රශ්නෙට උත්තරේ. මෙත්තං රාහුල භාවනං භාවේහි, මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතු, යෝ ව්‍යාපාදෝසෝ පහීසති. මොකද්ද පහීසති? මොකද්ද ප්‍රහාණය වෙන්න ඕන? ව්‍යාපාදේ. ව්‍යාපාදේ ආපු වෙලාවකටයි, ව්‍යාපාදේ හිතෙන් ප්‍රහාණය කරන්නයි මේ මෙත්තං හිතේ රාහුල මෙත්තං මෙත්තානුස්සතිය වඩන්න ඕන. එහෙම මිසක් උදේට භාවනා කිරීම වරදක් නෑ පුරුද්දක් පුහුණුවක් එන්න. නමුත් බැරි වෙලාවත් අර තරහක් දැන් ව්‍යාපාදේ කියන්නේ වැය වෙන පාදේ. පාද දෙකක් තියෙනවා, එකක් පොට්ට පාද, දෙවෙනි එක ව්‍යාපාද. පොට්ට පාද කියන්නේ අඳුරෙන් අඳුරට යන එක, ව්‍යාපාදේ කියන්නේ පහටින් පහතට අපායට වේගෙන් පහතට යන එක, පහත් අත්‍යයට යන එක. අර සිරිදෙස්ම සූත්‍රයේ මේ ව්‍යාපාදේ තමයි විග්‍රහ කළේ. ඉතින් ඒක නිසා අර වැය වෙන පාදය, ඒ කියන්නේ මේ manussත්ව ප්‍රතිලාභයෙන් පහලින් පහලට පහලින් පහලටම සුද්ධ ජීවී තත්වයටමපත් වෙනවා මේ ව්‍යාපාදය හේතු කොටගෙන. ඒ නිසා ඒක නවත්ත ගන්න පුළුවන්, ඒකෙන් මිදෙන්න පුළුවන්. මෙත්තානුස්සතිය වැඩි යුත්තේ ව්‍යාපාදය හිතෙන් අයින් කරන්නට. ව්‍යාපාදය හිතෙන් අයින් කරන්න ඕන ව්‍යාපාදය අලුතෙන් හිතට එන වෙලාවට. ව්‍යාපාදයේ හිතට එනවා අපි කටයුතු කරනකොට දෙවෙනි වේශයක් ව්‍යාපාදයක්, තරහක්, වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක්, පටිගයක්, ක්‍රෝධයක්, විරෝධයක්, මේ වගේ කරුණු වචන ගානාවකින් විග්‍රහ කරලා තිනවා. ඔය ව්‍යාපාදේ වැය වෙන පැත්ත එකේ මුල තමයි, පළවෙනි පියවර තමයි ද්වේෂය, ඊට පස්සේ තරහ, ක්‍රෝධය, රෝධය, විරෝධය, පටිගය, මේ වගේ ඒවා තියෙනවා. ඒක නිසා දැන් මෙත්තානුස්සතිය වඩනවා නම් ව්‍යාපාදයේ හිතෙන් ඉවත් වෙන්න ඕන. ඉවත්ුනේ නැත්නම් මෙත්තානුස්සතිය වචන ටිකක් විතරයි. කියවට හරියන්නේ. කියවකේ වහිටියට මෙනෙහි කරාට, ගායනා කළාට ඕක හරියන්නේ. කරන්න ඕනේ මොකද්ද? අර ආනපාන සති සමාධිය හරියටම වැඩුවොත් මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ, මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ ව්‍යාපාදෝසෝ පහිස්සති. යෝගයන් යමෙක් තුල උපදින ව්‍යාපාදය ඒ මෙත්තානුස්සතිය වඩන පුද්ගලයාගේ ව්‍යාපාදය පහිස්සති, ප්‍රහාණය වෙලා. ඊළඟට කරුණං රාහුල භාවනං භාවේහි, කරුණං හිතේ රාහුල භාවනං භාවයතෝ යා විහෙසාසා පහිස්සති. එතකොට කරුණං භාවනාව භාවනා කළ යුත්තේ, කරු කියන්නේ මොනවද? තමන්ගෙත් අනුන්ගෙත් නිවනට බාධක තමයි කරු. තමන්ගෙත් අනුන්ගෙත් නිවනට බාධක තමයි විහෙසා, විහිංසා. පදුට්ට මන සංකප්පෙන් විහිංසාවෙන් කරන විතක්ක විචාර, අවිතක්ක අවිචාර තමයි විහේසා. ඒ තමයි කරු. ඒක තමන්ගේ නිවනටත් කරුවක් වෙනවා, බාධකයක් වෙනවා, අනුන්ගේ නිවනත් වහන බාධකයක් වෙනවා. එතකොට මේක මේ අද අපි බුද්ධ ආගමේ කරු නම් නෙමේ තියෙන්නේ. අද මොකද්ද? කරුණා. නමුත් වචනේ මොකද්ද? කරු නම්. කරු කියන්නේ බාධක නැති කිරීම, නං කියන්නේ නැති කිරීම. එනිසා කරුණං හිතේ, කරුණං රාහුල භාවනං භාවේහි, කරුණං හිතේ රාහුල භාවනං භාවයතෝ යා විහේසාසෝ පහිස්සති. විහේසාව, විහිංසාව හිතෙන් සහමුලින්ම ප්‍රහාණය වෙනවා. ඊළඟට මුදිතං රාහුල භාවනං භාවේහි, මුදිතං හිතේ රාහුල භාවනං භාවයතෝ යා අරතින් සාපහිස්සති. එතකොට මේ මුදිතා භාවනාවෙන් වෙන්නේ අරති. අර අහලා තියෙනවනේ ආරති විරති මාපා. මේක ත්‍රිපරිවර්ත්‍යයක් තියෙනවා. රති, අරති, විරති. රති නිසා තමයි මේ පැවැත්ම පවත්වාගෙන යන්නේ. මේක හය දොරෙන්ම රති, රංග, රට, රජ්‍ය, රම, රස රයන්නේ පටන් ගන්න වචන හයක් තමයි මේ රති වෙන්නේ. රති, රංග, රට, රජ්‍ය, රම, රස, මේවා තමයි රජස් කිව්වේ. රජස් කිව්වේ හය දොරින් වගිරෙන ඔය පැවැත්මට බැඳින, සංයෝජන සකස් කරන බැමි තමයි රති. එක අරති වෙනවා, එක අත්තරිනවා. විරති වෙන්නේ නැහැ තාම. විරති වෙන්නේ ඊට පස්සේ තව පස්සේ. ඒ නිසා අරති tattweට හිත පිරිසිදු වෙනවා. අර අලෝභ ආදී සමෝහ නිසා අරති tattweට පිරිසිදු වෙනවා. මුදිතං රාහුල භාවනං බා. මුදිතං කියන්නේ මොකද්ද? තමන්ගේ හිතේ ඇති කරගත යුතු මේ ඊර්ෂ්‍යා මත්තරිය, ඉස්සාමච්චරිය කියන දෙක නිසා තමා අරතිය ඇති වෙන්නේ. දැන් මේක මුදිතා ගුණය කියන්නේ අපි දැන් මේ සිංහල භාෂාවෙන් විග්‍රහ කරනවා නම් අපි හිතමු තමන්ගේ දරුවා ඉස්කෝලේ යනවා, පන්තිය ළමයි 30ක් ඉන්නවා, 40ක් ඉන්නවා. එක ළමෙක් දක්ෂ ළමෙක් පළවෙනියා වෙනවා. තමන්ගේ ළමයාට පළවෙනියා වෙන්න බැරි වුණා. දැන් අර මුදිතා ගුණය නැත්නම් අරතිය නම් පවතින්නේ, ඉස්සාමච්චරිය නම් පවතින්නේ, අර තමන්ගේ ළමයා නැතුව වෙන ළමයෙක් පළවෙනියන්ටපත් වුණාම එතෙන්දී අර මුදිතා ගුණය නැති වෙනවා. යම් කිසි කෙනෙකුගේ මුදිතා ගුණය තියෙනවා නම් අර තමන්ගේ ළමයාට වඩා හොඳට ඉගෙන ගත්ත පළවෙනියා වූ ළමයටත් බොහොම අවංක මුදිතා පිරිසිදු සිතකින් ඒ ළමයටත් අර ස්තුති කරන්න ඒ පළවෙනියා වූ බවට තමන්ගේ හදවතින්ම සතුටු වෙන්න ඒ සතුට ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා. මුදිතා ගුණය තියනවා නම් අරතිය ඉස්සාමච්චරිය ඉවත් වෙනවා. ඉතින් ඒක නිසා අනුන් ලැබූ යහපතේදී තමන්ටත් වඩා සතුටු වෙනවා නම් තමන් ලැබූ ගුණයක් මෙන් ඒක මුදිතා ගුණය. ඒක පෘථග්ජන පුද්ගලයෙකුට බොහොම අඩුයි අර ඉස්සාමච්චරිය තියෙන නිසා, අරතිය ඉවත් නොවූ නිසා. ඊළඟට උපේක්ඛං රාහුල භාවනං භාවේහි, උපේක්ඛං හිතේ රාහුල භාවනං භාවයතෝ සෝ පටිගෝසෝ පහීස්සති. මොකද උපේක්ඛා සිතක් ඇති වුණාම හිතෙන් ඉවත් වෙන්න ඕන පටිගය. ඊළඟට අසුභං රාහුල භාවනං භාවේහි, අසුභං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ රාගෝසෝ පහීස්සති. මොකද නැති වෙන්නේ? අසුභය භාවනා කරන්න ඕන, රාගය හිතෙන් ප්‍රහාණය කරන්න. රාගය කියන්නේ අර මත් වෙලා, රා කියන්නේ මත් වෙනදී, ග කියන්නේ ගැවෙනවා. අර කෙලින් ඉන්න බැරුව මත් වෙනවා රා බිව්වහම, ඒක තමයි අර ගෑවෙන්න ඕන හේතු වෙන්න ඕන, තන් හා වෙන්න ඕන, තනක හා වෙන්න ඕන හේතු වෙන්න ඕන. ඒක තමයි රාගය. ඒ හේතු වෙන කෙලින් ඉන්න බැරි තත්වය ඉවත් වෙනවා අසුභං හිතේ රාහුල භාවනං භාවේති රාගෝසු පහීස්සති. ඊළඟට තියෙනවා ඉතාමත්ම වැදගත්තේ අනිච්ච සංඥං රාහුල භාවනං භාවේහි, අනිච්ච සංඥං හිතේ රාහුල භාවනං භාවයතෝ අස්මිමානෝසෝ පහීස්සති. අස්මිමානෝ කිව්වේ නිච්ච සුඛ අත්ථ කියන වචන තුනෙන් විග්‍රහ කරපු දේ තමයි අස්මිමානය. අස්මිමානය කියන්නේ නිත්‍ය සුඛ අත්ථසේ යමක් තමන්ගේ හිතේ මුල් බෑගෙන තියෙනවා. ඒ නිත්‍ය සුඛ අත්ථ තුනම ඉවත් වෙනවා අනිත්‍ය සංඥං රාහුල භාවනං භාවේහි අස්මිමානෝසෝ පහිස්සති. ඒ අනුවයි නිබ්බිදාවෙන්. දැන් මෙතන තියෙනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අසුභ, අනිච්ච සංඥා. කීයක් තියෙනවද? හයක් තියෙනවා. ඔය හයම මෙතන විග්‍රහ කරලා තියෙන්නේ ආනපාන සති සමාධියට ගැළපෙන විදිහටද නැද්ද? ඊළඟට කියනවා ආනපාන සති රාහුල භාවනං භාවේ. දැන් මේ මොනවද මේ කරන්නේ? ආනපාන සති සමාධිය කියන්නේ මෙන්න මේක. අර හොඳදී මෛත්‍රිය වඩලා අර ව්‍යාපාදේ හිතෙන් ඉවත් කරන්න ඕන. ඒ වගේම කරුණං භාවනා කරලා විහේසා විහිංසාව හිතෙන් අයින් කරන්න. මුදිතං භාවනා කරලා අරතිය හිතෙන් ඉවත් කරන්න ඕන. උපේක්ඛා භාවනා කරලා පටිගයේ හිටෙන් ඉවත් කරන්න ඕන, පාන කරන්න ඕන. අසුභයේ හිටෙන් භාවනා කරලා රාගයේ හිටෙන් ඉවත් කරන්න ඕන, පාන කරන්න ඕන. එතකොට ආන කරන්න ඕන දේත්, පාන කරන්න ඕන දේත්, අස්ස කරන්න ඕන දේත්, පස්ස කරන්න ඕන දේත් මෙතන තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඊට පස්සේ ඡේදී කියලා තියෙනවා 121 වෙනි ඡේදී, ආනපානසති රාහුල. මේ මොකද්ද විග්‍රහ කළේ? ආනපානසති රාහුල භාවනං භාවේ ආනාපානසති හිතේ රාහුල භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා කතම් භාවිතාච රාහුල ආනාපානසති කතම් බහුලී කතා මහප්පලා හෝති ඉද රාහුල බිත්තු වික්කු ආයුසරය කර ආනාපානසති සමාධිය කියන අරඤ්ඤගතෝ ආරුක්ක මූලගතෝ ආසුඤ්ඤාගාරගතෝ නිසීදති පල්ලංකං ආභුජිත්වා උදුං කාය පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝසතෝ වාස්ස සති සෝසතෝ පස්ස සති. ඊළඟට මේ අනික් සියලු දේ තියෙනවා මේ මහා රාහුල වාද සූත්‍රයේ. ඊට පස්සේ මම ඔක්කොම කියන්න යන්නේ ඊළඟ පිටේ තියෙනවා. අනික්යානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති. ඒ සියලු දේ තියෙනවා. මේ තියෙන විරාගානුපස්සී විහෙරති අස්සසිදාමිති පස්සේ, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති. ඒවන් භාවිත මේ ආනපාන සති සමාධිය යුගනද්ද මොකක්වත් නෙමෙයි. එතකොට මේ පොඩි ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ ආනපානාස්ස පස්ස මේ රාහුල වාද සූත්‍රයේ තියෙනවා. මේවා නොදැක්ක අන්ධයෝ හුලං ඇඩ ඇඩ පිට කර කර ආනපාන වඩන්නේ යනවා, නිවන් දකින්න පාර වැහෙනවා, පාර වහගන්න. ඇයි මේ රාහුල වාද සූත්‍රයේ තියෙන දේවල් තේරුම් ගත්තේ නැත්තේ? කරුම. මොකද්ද කරුම? වෙන මොකක්වත් නෙමෙයි. අර නිවන වැහෙනවා, වචන වැහෙනවා, පද පරම වෙනවා. ඉතින් ඒක නිසා දැන් උගන්නන්නේ, දැන් මේ රාහුල වාද සූත්‍රයේ උගන්නන්න තිබුණේ දහම් පාසලේ පොඩි ළමින්ට. ඔන්න ඕයි දහම් පාසලට ඇතුල් කරන්න ඕන විෂය නිර්දේශයට මේවා බොහොම සරල විදිහට සිංහලෙන් කියලා ළමයින්ට පොඩි කාලේ උගන්නන්න ඕන. මේ මෙත්තානුසතිය වඩන්නේ දැන් අද වචන හතර කියවනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. හැබැයි මොකකටද කියලා කියන්න කවුරුවත් දන්නේ නැහැ. නමුත් මේ රාහුල වාද සූත්‍රයේ තියෙනවා එකින් එකම අපි ප්‍රහාණ කරගත යුතු, සාක්ෂාත් කරගත යුතු, හිත පිරිසිදු කරගත යුතු කරුණු මේ හයේම තියෙනවා. ඒක නිසා මේවා මේ ත්‍රිපිටකයේ තියෙනවා බොහොම පැහැදිලිව. මේවා අන්ධයින් ලෙසේ ඔය කියවා කියවා නිවන් දකින්න හදන. ඔය කියවනවා. මහරහුල වාද සූත්‍රයත් කියවනවා, උගන්වනවා, ඉගෙන ගන්නවා. නමුත් අර භාවිතයට ගන්න කවුරුවත් දන්නේ නැහැ. නිවන වැහෙනවා, නිවන වහගන්න. තමන්මයි නිවන වහගන්න, තමන්ගෙමයි නිවන වහගන්න. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ත්‍රිපිටකයේ තියෙන්නේ කියවා කියවා ග්‍රන්ථ ධූරය පුරන්න නෙමේ, ඒක තේරුම් අරගෙන දැනගෙන ජානතෝ පස්සතෝ වෙලා අර විපස්සනා අනුපස්සනා ධූරය පුරන්න. අද බුද්ධ ආගමේ අනුපස්සනා ධූරයක්, විපස්සනා ධූරයක් වචනේ නමට තියෙනවා. නමුත් ග්‍රන්ථ ධූරය පුරනවා. ග්‍රන්ථ ධූරය පුරනවා කියන්නේ මොකද? හොඳට කටපාඩම් කරගන්නවා, ඉගෙන ගන්නවා, උපාධි ගන්නවා, කියව කියව ඉන්නවා. දැන් ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ තියෙන්නේ විපස්සනා ධූරය, අනුපස්සනා ධූරය පුරන්නද, ග්‍රන්ථ ධූරය පුරලා උපාධි ගන්නද? බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ තියෙන්න ඕනේ මොකටද? නිවන් දකින්න මිනිස්සුන්ට මඟ පෙන්වන්න. අර අලමරිය ඥාන දර්ශන විශේෂ කියන එක මිනිස්සුන්ට කියා දෙන්න. නමුත් අද ඒ මොකවත් නැහැ. බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයටත් යන්නේ උගන්නන අයත්, ඉගෙන ගන්න අයත්. කොහොම හරි ගිහිල්ලා මොනක් හරි උපාධියක් අරගෙන හොරකම් කරලා හරි, බොරු ලියලා හරි, කොපි කරලා හරි උපාදියක් අරගෙන ඇහිල්ලම් කොහෙන් හරි රස්සාවක් කරලා තව උපාදානය කරගන්න මොන මොනවා හරි ලෝකේ උපාදානය කරගන්න. නමුත් තියෙන්න ඕන මොකකටද මේ විපස්සනා ධූරය අනුපස්සනා ධූරය පුරන්න පිළිවෙතක් ප්‍රතිපදාවක් කියා දෙන තැනක් හැටියට බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨේ අපේ අර අධිපති හාමුදුරුව ඉස්සරහත් මේක කිව්වා. ඉතින් බැස්සගල ඉන්න හාමුදුරුව තමා බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨේ අධිපතිතුමා. එතුමා පිළිගත්තා. හැබැයි කරන්න කරන්න පුළුවන්කම නැහැ. ප්‍රායෝගික නැහැ. බාසිතබ්බා නැහැ. ඒක නිසා අඳුරෙන් අඳුරටමයි යන්නේ. තමෝ තම්ම පරායනෝ. යෝතින එකයි වැඩේ. අඳුරෙන් අඳුරටම අර ව්‍යාපාදී කියන්නේ ඒකයි. පොට්ටපාදී කියන්නේ දෙකෙම එකයි.
ගරුණීය අරියතුන් වහන්ස, අපි තීන මිද්දේ ගහලා තියෙන නිදිමත ගතිය කියලා තීන මිද්දේ උද්දච්ච කුච්ච විචිකිච්ඡා තවදුරටත් පැහැදිලි කිරීමක් කර දෙනවා කරුණාවෙන්.
තීන කියන්නේ එක වචනයක්, මිද්ද කියන්නේ තව වචනයක්. තීන කියන්නේ මේ අර මලකඩ තට්ටුවෙන් මේක වැහිලා යනවා. මිද්ද කියන්නේ මත් වෙන ස්වභාවය, ස්වરૂපය. අර ප්‍රියදේට ඇලීමෙන් කාමච්ඡන්දේ මත් වුණාම ව්‍යාපාදින් හිත වැහිලා යනවා. ඒ දෙකේ එකතුව තමයි තීන මිද්ද. කාමච්ඡන්දයෙන් අන්ධ වෙනවා. ව්‍යාපාදින් අර හිතේ තියෙන තීව්‍ර ගතිය, පණපුවන ගතිය නැති වෙනවා. ඒ නිසා ඒ දෙක එකතු වුණාම තමයි තීන මිද්ද. ඒ තුනේ මේකතුව තමයි උද්දච්ච කුක්කුච්ච. ඒ හතරේ මේකතුව තමයි විචිකිච්ඡිතා. එතකොට දෙකයි තියෙන්නේ මෙතන. දෙක මොකද්ද? කාමච්ඡන්ද ව්‍යාපාද දෙක නිසා, ඒ දෙක නිසා තීන මිද්දයත්, ඒ තුන නිසා උද්දච්ච කුක්කුච්චත්, ඒ හතර නිසා පස්වෙනි එක වූ විචිකිච්ඡ. පහම එක මුලයි තියෙන්නේ. මේක එකම කරුණක් තමා. ඉච්ඡ පටිච්ච වීම, නිච්ච වීම තමා, අභිච්ඡ වීම තමා. කාමච්ඡන්දයටත්, ව්‍යාපාදයටත්, තීන මිද්දයටත්, උද්දච්ච කුච්ච විචිකිච්ඡිතා පහටම මුල් වෙන්නේ.
වහන්සේට දීර්ඝායුෂ වේවා.
උතුම් ආරයන් වහන්ස අවසරයි. තීන මිද්දයට ප්‍රතිපක්ෂ වූ අලෝක සංඥාව යන කුමක්ද යන්නේ?
අලෝක සංඥා. අර අඳුර ඉවත් කරාම, අඳුර ඉවත් කරන්න නම් කාමච්ඡන්ද ව්‍යාපාද ඉවත් කරාම මොකද වෙන්නේ? අලෝක සංඥා මතුවේ. අඳුර ඉවත් වෙන මේ මේකේ පැහැදිලිවම තියෙනවානේ මේ සත්‍ය විභංග සූත්‍රයේ නිරෝධ ආරිය සත්‍ය තියෙන මොකද්ද? ලෝකාලෝක තත්වයටපත් වීම. ඒ නිසා තීන මිද්දේ ඉවත් කරන්න නම් කාමච්ඡන්ද ව්‍යාපාද ඉවත් කරන්න ඕනේ. ආනපාන සති සමාධිය වඩන්න ඕනේ. ආනපාන සති සමාධිය තමයි ප්‍රායෝගිකතේ න්‍යාය තමාර තියරි එක තමයි මේක.
ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා.
පින්වත් මගේ අනුබුද්ධ වහන්සේගෙන් අවසරයි. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන්ද, සිල් මෑණිවරුන්ගෙන්ද, මෞද්‍ය මව්පියන්ගෙන්ද දුවා දරුවන් අවසරයි. පින්වත් පියාණනි, ආකාසට්ටාට බොම්මට්ටා දේවානාගාමයේ ඉදිකා කියන ගාථාවයේ මේ අරුතය පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිනවා.
ඔව්, ඒක ඉතින් හොඳ ප්‍රශ්නයක්. අද බුද්ධාගමේ සම්මතයෙන් සම්ප්‍රදායෙන් අපි ඔය බුද්ධාගමේ ස්වාමීන් වහන්සේලා ඉඳගන්න කමන්නේ ධර්ම දේශනාවක් කරලා අවසානයේදී මේ පොළොන්නරු යුගයේදී හදාගත්ත ගාථාවක් කියනවා. අර තිරෝගුඩ්ඩ සූත්‍රයේ, දේවදූත සූත්‍රයේ තියෙන ගාථාව අත්තරල. මේක තියෙන්නේ, හැබැයි මේකෙත් යම් අර්ථයක් තියෙනවා. ආකාසට්ටාච බුම්මට්ටා. ආකාසට්ටාච බුම්මට්ටා කියන්නේ අහසේ බිම අර පරදත් උපජීවීන්, භූත, පේත, දෙවි, දේවතා, මේ වගේ සියලු පරදත් උපජීවීන් තමයි ආකාසට්ටාච. අහසේ බිමේ භූමාට දෙවියෝ, පුරුෂ දේවතාවෝ, භූතයෝ, පෙරේතයෝ, පෙට්ටි විෂය පිංගන්න බලාපොරොත්තු වෙන පරදත් උපජීවීන් තමයි ආකාශට්ටාච භුම්මට්ට. ඊළඟට මේ පෙර ඥාතීන් හතර වර්ගයක් හිටියා. ඒ ඥාතීන් හතර තමා මේ හෙළබිමේ හිටිය, සිව්හෙළේ හිටිය ගෝත්‍ර හතර. දේවගෝත්‍රය, නාගගෝත්‍රය සහ මහිද්දිිකා. මහිද්දිිකා කියන්නේ මිහිටලය රැක්ක රක්ෂ යක්ෂ ගෝත්‍ර දෙක. යක්ෂ රක්ෂ ගෝත්‍ර දෙකට එක වචනයක් කියනවා මිහිටලය රැක්ක මහිද්දිිකා. එතකොට දේවානාගා මහිද්දිිකා කිව්වේ ඥාතීන්. රැන් ඔය පොළොන්නරු අනුරාධපුර යුගයේ හිටිය සියලු මිනිසුන් දේව ගෝත්‍රයෙන්, නාග ගෝත්‍රයෙන්, යක්ෂ රාක්ෂ ගෝත්‍ර හතරෙන්, සිව්හෙළේ ගෝත්‍ර හතරෙන් ආපු ඥාතීන්, අතීත ඥාතීන්. ඒ ඥාතීන් හතර වර්ගය තමා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා. ඒකත් හරි. ආකාශට්ටාච බුම්මට්ටා. එතකොට අර පරදත්ත උපජීවීන්ට පින් දෙනවා. ඊට පස්සේ දේවානාගා මහිද්දිිකා ඥාතීන්ටත් පින් දෙනවා. පුඤ්ඤන්තං අනුමෝදිත්වා. ඊගාවට කියනවා තිරං රක්කන්තු දේශනං සාසනං මම්පර. එතෙන්දී අඩුවක් තියෙනවා. කැපකොට මුදවා නිදහස් කරන්න නෙමේ බින්දුන්. එක ගැටලුවක්. නමුත් තිරෝකුඩ්ඩ සූත්‍රයේ තියෙන අර ගාථාව, දේවතුත් සූත්‍රයේ තියෙන ගාථාව, එත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා, සියලු දෙන අයිති වෙනවා. ඊට පස්සේ ඉදම් මේ ඥාති, ඊට පස්සේ ඉදං වෝ ඥාති. මේ ගාථා දෙකම තිරෝකුඩ සූත්‍රයේ එකට කියලා. ඉතින් ඒක නිසා මෙතෙන්දි කැපකොට මුදවා නිදහස් කරන අර සියලු ඥාතීන් තමා සම්බදං, සම්බන්ධතාවයක් ඇති සියලුම පරදත්ත උපජීවීන් මෙන්ම ඥාතීන්, අතීත ඥාතීන්, සියලුම අපේ ගෝත්‍රවලින් අතීතයේ මිය පරලොව ගිය සියලු දෙනා ඥාතීන් සම්බන්ධතාවයක් ඇති. එත්තාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං. මේ පින්කමින් සම්බන්ධය පහදා ඉවත් කරන්න, ණය ගෙවා අවසන් කරන්න පින් අනුමෝදන් කරන්න. ඒක එකක්. එත්තාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං. ඒ අනුව සබ්බේ දේවා අනුමෝදන්ති සබ්බ සම්පත්ති සිද්ධියා, සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. අර කැපකොට පින් දෙන්න මේ තුනම තියෙනවා. සම්බදං සම්පදං සම්පත්ති. මේක තේරුම් ගත්තේ නැතිකොට සං එක අභාවයට ගියා. ඒ අනුව අර පොළොන්නරු යුගයේදී මුල්වරට ඔය ආකාශට්ටාච බුම්මට්ටා, දේවානාගා මහිද්දිිකා, පුඤ්ඤන්තං අනුමෝදිත්වා එක බුද්ධාගමේ තියෙනවා. එක දේව සංකල්පවලට ගැලපෙන විදියට හදාගත්ත කාටා. නමුත් පින් අනුමෝදන් කරනකොට නිතරම ඉදම් මේ ඥාතීනං හෝතු, ඉදං වෝ ඥාතීනං හෝතු කියන්නම ඕන. ඉඩං මේ ඥාති දෙපාරක් කියනවා. මට ඥාති වූ නායකාරු සම්බන්ධතාවයක් තියෙන එයට ඉඩම් මේ ඥාති නං හෝතු, ඉඩං වෝ ඥාති වෙනත් ඥාතීන්ට, වෙනත් පින් ගන්න බලාපොරොත්තු වෙන වෙනත් අයගේ ඥාතීන්ටත් අපි ඉඩං වෝ ඥාති ඉනං හෝතු, මේකෙන් මේ පිනෙන් යහපතක් වෙන්න අර පුඤ්ඤන්තං අනුමෝදිත්වා. ඉතින් ඒක නිසා මේ ගාථා දෙකේ අර්ථය ධර්මය ගත්තහම තේරුම ඇතුව කිව්වොත් ඒ ගාථාව පින් අනුමෝදන් කරන්න කැපකොට ඒ පින් බලාපොරොත්තු වෙන අයට තුන්සිත පහදාගෙන පින් දීලා ඒ අය මුදවා නිදහස් කරන්නම උපකාර වෙනවා. හැබැයි ඉතින් නිකම්ම ගාථාව කිව්වට හරියන්නේ නැහැ. මේක අනුමෝදනා කිරීමක් වෙන්න ඕන. අනුමෝදනා. මෝ කියන්නේ මනසින් දනවන්න ඕන. අනු කියන්නේ අලුතෙන්. මේ වර්තමාන මොහොතේ හිතේ ඇතිවුණු තුන්සිත පහදා ගැනීම නිසයි තුන්සිත පැහැදුනේ නැත්නම් පින් අනුමෝදන් කරන්න බෑ. ඒ නිසා මේක තුන්සිත පහදාගෙන පින් අනුමෝදන් කරන්න ඕන කරන්න පුළුවන් වෙනවා. අර එත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ගාඨාව අර සම්බදං සම්පදං සබ්බ සම්පatti සිද්ධා තේරුම් අරගෙන කිව්වොත් එතෙන්දි පින කුසලයක් බවටම පත් වෙනවා. නමුත් අර ආකාශට්ටාච මුම්මට්ටා ගාඨාවේ කැපකොට පින් දෙන්නේ නැති නිසා පින කුසලයක් බවට පත් වෙන්න ඒක අර්ථය ධර්මය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකේ අඩුවක් තියෙනවා. ඒක කියන්නේ අර තිරණ්ඩක්කන්තු ශාසනං දේශනං මම්පරං. දැන් මෙතන තව වැරදි වචනයකුත් තියෙනවා. තිරණ්ඩක්කන්තු. මොකද්ද තිරං කියන්නේ? කරන්න පුළුවන් වැඩක්ද? අර නිච්ච සුඛාත් තුනේ එකතුව තමයි තිරං. දැන් අපි ඔය බුදාගමේ බණ කියනකොටත් චිර ජීවනය කියලා කියනවනේ. තියනවද එහෙම එක? මේක අචිරයි. මේක අචිරයි. මේක චිර නෑ. චිර කියන්නේ ස්ථිර නෑ. මේක නියත නෑ. නිච්ච නෑ. සුඛ නෑ. ආත්ත නෑ. ඒ නිසා මේක තිරං රක්කන්තු ශාසනං, තිරං රක්කන්තු දේශනං, තිරං රක්කන්තු මම්පරං කියන එක කිව්වට වැඩක් වෙන්නේ නෑ. මේක සබ්බේ ධම්මානත්තාති. මේක වෙනස් වෙනවා. මිනිසුන්ගේ මනස වෙනස් වීමත් සමග, දැනුම වෙනස් වීමත් සමග, දෘෂ්ටි ආකල්පයේ වෙනස් වීමත් සමග ඔය සියල්ල චිර නැහැ, අචිර වෙනවා. වෙනස් වෙනවා. විකෘති වෙනවා. විනාශ වෙනවා. වෙනස් වෙනවා. විපරිණාමයට පත් වෙනවා.
පින්වත් පියාණනි, මාහට ඊගාවට හැඟුණු දේ තමයි මේ වර්තමාන තප්පරයෙන් පස්සේ අද රැට මේ ආත්මයෙන් සමුගත්ත හෝ එහෙම නැත්නම් හෙට උදේට මට දානෙ නොමැතිවීම හෝ අනිද්දා දවසේදී අවයව වලට හානියක් වීම හෝ දෙයක් සිදු වෙනවා නම් මට හැඟුණ අන්දමට ඒ පෙර සිද්ධ වෙච්ච හේතුවක් නිසාමයි කියලා තමයි අවබෝධ වුනේ. මේ ජ්‍යොතිර්වේදය තුලින් සඳහන් වෙන්නේ මේ සිකුරු ග්‍රහයගෙන් සෙනසුරු ග්‍රහය හින්දා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා මේ වටහා දෙන්න. මේ ජ්‍යොතිර්වේදය කුමන කාලයේද?
ඒවා බුදුදහමට පෙර.
එහෙමයි.
බුදුදහමටත් පෙර තිබුණා ඔය මේ තාරකා විද්‍යාව, මණික විද්‍යාව, ඔයගේ දේවල් විද්‍යාවන් මිනිසුන්ගේ මහා සම්මත රජුරුවන්ගේ පටන් ගෞතම බුදුහාමුදුරුවෝ බුදු වෙනකොටත් ඔය ලෝකේ පවත්වාගෙන යන්න තිබුණා. ඉතින් ඒකනි කිව්වේ බුදුහාමුදුරුවෝ කිව්වේ අර කිං කරිස්සති තාරකා කියලා.
එහෙමයි.
අපි මේ ආනපාන සති සමාධිය වඩනවා නම්, ධම්මානුධම්ම පටිපදාව හැසිරෙනවා නම් අපිට මොන තාරකාවල මොන ග්‍රහයන්ගේ මොන බාහිර බලවේගම්වල බල මේකකින්වත් මිදී නිදහස් වෙන්න පුළුවන්.
රෝග 100 ගානකටම පියාණනි.
රෝග 108ටම හේතුව අපි
රාගදේශ මොහෙන්
කටයුතු කිරීම. ඉතින් ඒක නිසා ඒවා හේතු තුන. රාගදේශ මොහෙන් හේතු තුන. ඒවා ඵල තමයි අපල හැටියට අර නක්ෂත්‍ර විද්‍යාවේ, මණික විද්‍යාවේ තව ඔය විද්‍යාවන් තිබුණනේ. ඒවා යම් ආකාරයකට බුදුහාමුදුරුව පෙන්වුවේ මේක ලෝකෙ හදන්න තියෙන විද්‍යාවන්. ඒ ලෝකෙ හදන්න තියෙන විද්‍යාවන් තියෙන්න ඕන. ඒවා පෘථග්ජන මිනිසුන්ට ඕන. පෘථග්ජන මිනිසු නිතරම තමන්ගේ ආත්ම විශ්වාසයක් ඇති කරගන්නේ හොඳ නැකතක් බලලා ඒ නැකතට වැඩ පටන් ගත්තා. ඒක තියෙන්න ඕන. ඒක තිබුණට වරදක් නෑ.
එහෙමයි බියන්නේ.
බුදුහාමුදුරුව ඒක ප්‍රතික්ෂේප කළේ නෑ 100%. නමුත් මේ ආර්ය මාර්ගය යන පුද්ගලයෙකුට ඒ නැකත් වලින් වැඩක්
නෑ.
දැන් ආර්ය මාර්ගයේ යන්නේ අත්තරින් ලෝකේ අර පෘථග්ජන පුද්ගලයෝ එකතු
කරන්නේ.
එකතු කරන්නට අර නැකත් ඕනේ. අත්තරින්නට නැකත් ඕනේ නෑ.
ඒ වගේම පියාණනි මේ
දැන් මහන වෙනකොට හොඳම නැකත තියෙන්නේ මොකක්ද? නියම නිවැරදි විදිහට නියම මහන වෙනවා නම් කෙනෙක් මහන වෙන්න ඕන කොයි වෙලාවෙද? හෙනහුරාද හෙනහුරු ඒ රාෂ්ටකයේ තියෙන හෙනහුරු උච්ච වූ අවස්ථාව තමයි අත්අරින්න හොඳම නැකත. මහන විය යුත්තේ එතෙන්. නමුත් අද වෙනකොට මහන වෙන්නේ අත්අරින්න නෙමෙයිනේ, එකතු කරන්නනේ. ඒකින් දානි කොහොමද නැකතක් බලලා මහන වෙන්නේ.
ඒ වගේම පින්වත් පියාණනි මේ ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ මේ රූපයට සමාන රූපයක් සිමෙන්තියෙන් හෝ ප්ලාස්ටර් පේස් වලින් හෝ මොනවා හරි ද්‍රව්‍යයකින් ඉදි කරලා මේ තැන්පත් කරලා දැනට වන්දනා කරන්න හදලා තිනවා. මිනිස්සු වෙච්ච අපගේ අතප්පයක් හෝ කරනොත් එහෙම ඔක මාස ගාණක් එල්ලගෙන
එහෙමයි.
එහෙමයි.
දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පාන කම්වත් පිරිනිවන් පාලා අවුරුදු 700ක් යනකම්වත් බුදුහාමුදුරුවන්ගේ පිළිමයක් සකස් කරලා හදලා වැන්දේ නැහැ.
මට පියාණන් දා පොඩ්ඩක් අහන්න ඕනේ. එතකොට ඔය මිනිස්සයට හානියක් වුණොත් එහෙම බෙල්ල එල්ලගෙන කරේ එල්ලගෙන හරි ඔක සුව කරගන්නවා වෙදගෙදරක ගිහිල්ලා හරි
ඒවන හිත හදාගන්න.
මේ අවයව වලට හානි වුණාම පිළිම වහන්සේ නමවල් වල එක්ක කානුවක එක්ක නුග ගහක් යට එක්ක බෝ ගහක් යට දාලා බුදුන්ටත් අගෞරව වෙන විදිහ
මේ ලෝකේ වැඩනේ.
ඒව
ඉතින් ඔය ගැන ප්‍රශ්න කරන්න ඕන නෑ. හිතලා කල්පනා කරලා Taman හැදින්න.
එහෙමයි හොඳයි. ඒ වගේම පියාණි අර මේ හඳුන් කූර ඒ කියන්නේ ගවයගේ
ධර්මතාවයක් තියෙනවා.
එහෙමයි.
අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ත අනුපස්සනා කරන්න ඕන නම් මල් පූජා කිරීමෙනුත් හඳුන් කූරක් පාන පත්තු කිරීමෙනුත් පුළුවන්.
එහෙමයි.
අද ඒකට නෙමෙයිනේ මල් පූජා කරන්නේ.
එහෙමයි.
අද ඒකට නෙමෙයිනේ හඳුන් කූරු පත්තු කරන්නේ සුවඳ ගහලා මේක කරන්නනේ.
ඇත්ත වශයෙන්ම
ගඳ යවන්නනේ.
සුවඳ මේ කරලා තියෙන්නේත් අර ගවයගේ මල වලටනේ.
ඔය කරලා තියෙන්නේත් මේ මොනවා හරි ඒ වගේ අපද්‍රව්‍ය කුණු කිලුටු කෙලස් ගති ජේවල් ආපෝ තේජෝ වායෝ පඨවි හතර එක්කව කොල්ලා නෙමෙයි සුවඳ හදලා තියෙන්නේ.
එහෙමයි එහෙමයි.
ඒ වගේම දැන් අපි ගම්මුකෝ මේ මල් පූජා කිරීම සුවඳ පූජා කිරීම පහන් පූජා කිරීම කියන එක එදා දේව ආගම්වල උපනිෂද් ධර්මයේ වේදාගමේ ශිව ආගමේ තිබුණා.
එහෙමයි.
ඒ තිබිච්ච දේවල් හොඳ පැත්තට හරවන්න පුළුවන් වුණා නම් බුදුහාමුදුරේ සියලු දේ අරගෙන අලුතෙන් පුබ්බේයානනුසුතේසු හැටියට අලුත් අර්ථයක් ධර්මයක් දුන්නා. දැන් මල් පූජා කිරීම බුදුහාමුදුරන්ගේ දෙයක් නෙමෙයි. බුදුහාමුදුරෝ බුදු වෙන්න ඉස්සර ගෞතම බුදුහාමුදුරන්ට ඉස්සර කාශ්‍යප කකුසඳ කෝණගම ඉස්සරහ තිබුණා. දීපංකර බුදුහාමුදුරන්ගේ කාලෙටත් පෙරත් තිබුණා. නමුත් බුදුහාමුදුරුවෝ මේ මල් පූජා කරන සිරිත චාරිත්‍රය අලුතෙන් මිනිස්සුන්ට ඉගැන්වුවා. කොහොමද? උප්පම් මිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශභා. මේ තමන්ගේ මේ ශරීර කූඩුවටත් වෙන්නේ අර පිපුණු මල් පිපුණු මල මිලායාති මරණයටපත් වෙනවා. බොහොම ඉක්මනටම මරණයටපත් වෙන්නේ අර පූජා කරපු මල.
එහෙමයි.
ඒ මල මරණයටපත් වෙන එක යථා ධර්මයි. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ත අනුපස්සනා කිරීමෙන් අනුපස්සනා කරන්න පුළුවන්. ඒ නිසා මේ යථා ධර්මයේ තේරුම් ගන්නයි මල් පූජා කරන්න ඕනේ. දැන් අද දහම් පාසල් වල මල් පූජා කරන්න උගන්වන්නේ මේ මලමින් මගේ රූපය වර්ණය සුවඳ ලැබේවා. අදින් පස්සේ ඉදිරියේදී උපදින තැනකදී මේ මලමින් වර්ණ ගන්ධ රස ඕජා ලැබේවා. මේක ආගම,
ඒක
ධර්මයේ. ඉතින් ඔක්කොම කන පිට ගහගෙන දැන් හැබැයි ගාතාවත් කියනවා. ගාතාවත් කියලා අර විදිහට තමයි ප්‍රාර්ථනා කරන්නේ, ඉල්ලන්නේ, යාඥා කරන්නේ මේ මලමින් පැහැපත් වෙන්න, වර්ණවත් වෙන්න, අර වර්ණ ගන්ධ මේ වගේ ලැබෙන්නේ කියලා.
එහෙමයි කියන්නේ. අවිචීක්කම සීලය ගැන කැටියෙන්
දැන් මේකේ මං මේ වචනේ කිව්වා. සමතීකම, අවිතීකම, වීතීකම කියලා ත්‍රිපරිවර්තයක් තියෙනවා. මෙතන මේ ඉක්මවා යන අදහසක් තියෙනවා. සමතය ඉක්මවා මිදී නිදහස් වීම තියෙනවා සමතික්කමයි. අවිතික්කම කියන්නේ ඒ වීතිය, ඒ පාර, ඒ චර්යාව ඉක්මවා අත්හැරීම අවිතික්කම. වීතික්කම කියන්නේ ඒක වෙන් නොකර, ඒකට අපි වෙන් කරන්න නොදෙන, ඒ ඉක්මවා යන්න නොදැන, ඉක්මවා යන්න කටයුතු නොකිරීම වීතික්කම. ඒකේ විරුද්ධ වචනේ අවිතික්කම. ඒ වගේම ත්‍රිපරිවර්තයක් ගත්තාම සමතික්කම, වීතික්කම, අවිතික්කම තුනම තියෙනවා.
එහෙමයි කියන්නේ. මට පැහැදිලි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා, මානසික සුවය, කායික සුවය, නිරෝගී සුවය ලැබේවා. ආශ්චර්යමත් කාලයක් ආයු ලබන්නට හේතු වේවා මේ ධර්ම දානමේ හේතු සියලු දෙනාට.
එහෙන්නේ නැහැ.
අවසරයි අරහතුන් වහන්ස. චිත්තේ සහ මනස, මනස දැන් මනස චිත්තේ කිලුටු වෙනවා, පිරිසිදු වෙනවා, ඒ දෙක අතර පැහැදිලි කිරීමක් විග්‍රහ.
දෙපැත්තක් කිලුසු වෙනවා. දැන් අර රාගය සහ ද්වේෂය නිසා කිලුටු වෙන්නේ චිත්තය. චිත්තං කිලුටු වෙනවා. මෝහය මානිය නිසා කිලුටු වෙන්නේ මනස. මනසේ කිලුටු වීම දරුණුයි, සිතේ කිලුටු වීම අර ධානයක් වඩලා පිරිසිදු කරගන්න පුළුවන්. ඒ නිසා සිතේ පාරිශුද්ධතාවය රාගය ද්වේෂය తాවකාලික වැටපත් කරලා ලබන චේතෝ විමුක්තිය. රාගය මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා තමා ලබන පාරිශුද්ධතාවය ප්‍රඥා විමුක්තිය. ඒක ප්‍රඥා විමුක්තිය ලැබුවාම අර මුල මුල් තුනම උදුරනවා, මෝහ මුල උදුරනවා. හැබැයි අර චේතෝ විමුක්තියදී හිත తాවකාලිකව විස්කම්බන තදම්ගන වශයෙන් සුද්ධ කරනවා මිසක මුල් එහෙමම තියෙනවා. ඒ නිසා චේතෝ විමුක්තිය නිවන නෙමේ. චේතෝ විමුක්තිය පැවැත්ම තුල, ලෝකය තුල යම් සුවයක්, සමතයක් අත්විඳින්න පුළුවන්. ඒක ලෝකෙන් එතර වීමට උපකාර වන ලෝකෝත්තර දෙයක් නෙමෙයි. ලෝකෙන් එතර වෙන්න නම් සදාටම අනුපාද නිරෝධයෙන්ම ලෝකෙන් එතර වෙන්න නම් මෝහ මුල උදුරලා ඒ අනුව රාග මුල, ද්වේෂ මුලත් උදුරන්න ඕනේ. ඒක ප්‍රඥා විමුක්තිය. අරක චේතෝ විමුක්තිය. ඒ නිසා හිත පිරිසිදු කරගන්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ බුදු වෙන්නට පෙර තිබුණා. ඒක චේතෝ විමුක්තිය, ධ්‍යාන, අභිඥා මේ වගේ දේවල් තිබුණා. ඒ වගේම අර මේ අදිමානසික ශක්තියින්, කුණ්ඩලිනී ශක්තියින් මේවා ඔක්කොම චේතෝ විමුක්තිය ලෝකයේ තුල ලබන්න පුළුවන් මිනිහෙකුට. හැබැයි ඒවැන් මේ දුකෙන් සදාටම මිදී නිදහස් වෙන්න ඔය ධ්‍යාන වලින්, අනාර්ය ධ්‍යාන වලින්, චේතෝ විමුක්තියෙන්, අභිඥා වලින්, අදිමානසික ශක්තියින්ගෙන්, කුණ්ඩලිනී ශක්තියින්ගෙන් කරන්න බෑ. ඒවා මේ යෝගාවචරයන් බුදුහාමුදුරුව බුදු වෙන්න ඉස්සර හිටිය යෝගාවචරින් ඔය කුණ්ඩලිනී ශක්තිය මතු කරගත්තා. අදිමානසික ශක්තියින් ලැබුවා. තුන්කල් දකිනා ඒ වගේම අභිඥා ලැබුවා. ඒවා ඔක්කොම බුදුහාමුදුරන්ගේ දේවල් නෙමේ. ඒවා පැවැත්ම තුළ තිබුණු දේවල්. බුදුහාමුදුරුවෝ අලුතෙන් හොයලා දුන්නේවා මේ ධ්‍යාන, අභිඥා, කුණ්ඩලිනී ශක්තිය, අදිමානසික ශක්තියින් ඒවා නෙමේ. මොකද්ද බුදුහාමුදුරුවෝ හොයලා දුන්න දේ? මේ මුල උදුරා දැමීමට, භව උදුරා දැමීමට නියම නිවැරදි ප්‍රායෝගික පිළිවෙත ප්‍රතිකර්ම හොයලා දුන්නා, කියලා දුන්නා, පෙන්වලා දුන්නා, ක්‍රමය විග්‍රහ කළා, විස්තර කළා. ඒකයි බුද්ධ ධර්මය කියන්නේ. ලෝකෙ හදන එක නෙමෙයි, ලෝකෙන් එතර වෙන එකයි බුද්ධ ධර්මය. ලෝකෙ හදන එකයි ආගම. ආගමික කරන්නෙම යහපත් දෙයක්. මොකද්ද? ලෝකෙ හදනු. ලෝකෙ හොඳින් යහපත්සේ දිගටම පාත්වගෙන යන්නට උපකාර වෙන ආගම කියන වචනෙම තියෙන එක. මගධී භාෂාවේ ආගම කියන්නේ මේ පැවැත්ම ලෝකය හොඳින් යහපත්සේ පාත්වගෙන යන්නට උපකාරක දෙයක්. ඒක වටිනාර පෘථග්ජන මිනිසුන්ට. හැබැයි ඔය පෘථග්ජන වයින් සදාටම මිදී නිදහස් වෙන ආගමේ ක්‍රමයක් නැහැ. තාවකාලික පැලැස්තර පිළියමක් තමයි, යටපත් කිරීමක් තමයි ආගමී කරන්නේ. නමුත් ධර්මයේ බුද්ධ ධර්මයේ ධර්මයේ කියවට ධර්මයේ තනි වචනයක් නෙමෙයි බුද්ධ ධර්මය. භව උදුරා දමන්නට උපකාරක ධර්මයයි නිවනට හේතු වෙන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හැටියටයි ඒක දේශනා කළේ.
ගෞරවනීය අරිහතුන් වහන්සේ, කුල පුත්‍රයෙක් පැවිදි ශාසනයට ඇතුළු වීමෙන් ඒ කුල පුත්‍රයාගේ මෞද්‍යමපියන්ගෙන් හෝ හත්මුතු පරම්පරා ඥාතිත්වමින්දාත්ගෙන් ණය නිදහස් වීමක් හෝ ඒ අයට මේ නිවන් දැකීමට උපකාරයක් එම ක්‍රියාවෙන් සිදු වෙනවද?
සිදු වෙනව හරිමඟ ගියොත්. හරිමඟ නොගියොත් වෙන්නේ මොකෝ? ඒ හතර පරම්පරාවම ණය වෙනවා. පැරණි පැත්තට ගියොත් ඔය පෙළ පාලියන්නේ, ඔය සංවිධාන හදාගෙන තියෙන්නේ. තියෙනවද සංවරය? ශික්ෂණය, හික්මීම, අනිකයට යහපතක්ද අයහපතක්ද? ඒක දැන් මේක ආගමේ තියෙන දෙයක්. තේරුණාද? බුද්ධ ධර්මයේ ඕවා නැහැ. බුද්ධ ශ්‍රාවකයෝ ඕවා කරන්නේ නැහැ. බුද්ධ ශ්‍රාවකයෝ බොහොම ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව, ආහාරයේ මතන් යුතාවෙන් යුතුව, කම්මාරාමතා, බස්සාරාමතා, නිද්ධාරාමතා, සංගමිකාරාමතා, ආහාරයේ මතන් යුතුව, ඉන්ද්‍රිය සුබුද්ධද්වාරෝ කියන අර පිළිවෙත් හය පුරණ අය. නමුත් ඔය සම්මතයේ මහණ විචය මහණ වුණාට පස්සේ මේ වගේ පරිදි වැඩි පරිදි පැත්තට යනවා. ඒක ලෝකෙ හදන්න හදන එක. බුදුහාමුදුරන් කාලෙත් එහෙමයි හිටියා. එහෙමයි හිටියා තිබුණා. ඒක නිසා මේ ධර්මයේ යටපත් වුණාට පස්සේ අර ධර්මය වාගෙඩියක් පෙන්නලා ඒ අය අනික් මිනිස්සුන් අතරවට්ටගෙන මේ පාර යැපුම් මාර්ගයක් හදාගෙන ව්‍යාපාරයක් කොට මේක පවත්වාගෙන යනවා. මේක බුදුහාමුදුරුවෝ ඊටාම පැහැදිලිව මේ සීල විග්‍රහයේදී විග්‍රහ කළා. මේක සීල විග්‍රහය, මේක හුඟක් ලොකු දේශනයක් කරන්න වෙනවා පැයක් දෙකක් විතර. මේ සීලය පරියන්ත සීලය, අපරියන්ත සීලය, පරාමත්ත සීලය, අපරාමත්ත සීලය, උපසම්පන්න සීලය, අනුපසම්පන්න සීලය කියලා කොටස් හයකට බෙදෙනවා. මේ පරියන්ත සීලය, අපරියන්ත සීලය. පරියන්ත සීලය කිව්වේ අංග පරියන්ත, කුල පරියන්ත, ලාභ පරියන්ත, යස පරියන්ත, ඥාති පරියන්ත කියලා නැවත විග්‍රහ කළේ මේ බුද්ධ දේශනාවේ තියෙන දේවල්. යම් කිසි කෙනෙක් මහණ වෙන්නේ සම්මතයෙන් කුල පරියන්තේනම්, යස පරියන්තේනම්, ලාභ පරියන්තනම්, අංග පරියන්තනම්, ඥාති පරියන්තනම්, ඒ පුද්ගලයාට නිවනක් නැහැ. ඥාති පරියන්ත කිව්වේ අර පරම්පරාවෙන් පරම්පරාවට අර පන්සලේ තියෙන දීපොල යතුරු කරල්ල බාර ගන්න මහණ වෙන පුද්ගලයා මොකද්ද? ඥාති පරියන්. ඒ වගේම දැන් අර ගෙදර කන්න බොන්න නැතුව මහණ වෙන කොටසකුත් ඉන්නවනේ. අර පන්සලට කන්න බොන්න ලැබෙන නිසා ඒක ලාභ පරියන්. ලාභ පරියන්ත තවත් හුඟක් ඒවා තියෙනවා. මේ ත්‍රිපිටකයේ තියෙන ඒවා. ඊට පස්සේ අංග පරියන්ත. අර හතර කේන්දරේ පාළු. මහාන කරන්නේ කොහොමද? හතර කේන්දරේම පාළු. අංග පරියන්ත. ඒකින් නම් මේ ගෙදර නම් තියාගන්න බෑ. පන්සලට යවන්න. මේක අංග පරියන්ත. ඒ වගේම යස පරියන්ත. මේ ප්‍රසිද්ධියක් ප්‍රචාරයක් ප්‍රණාමයක් ප්‍රශංසාවක් ප්‍රතිලාභයක් ලෝකයාගෙන් ලබා ගන්න. ඒක දැන් සිල්වතෙක් හැටියට පෙන්වන්න. ඒවා යසපරියන්. මේවා මේ ත්‍රිපිටකේ තියෙන දේවල් නැතුව මං හදපුවා නෙමෙයි මං කියන දේවල් නෙමෙයි. බුදුහාමුදුරුවම කිව්වා මෙහෙම මේ පරියන්ත සීලේ ඒ සියලු දෙයින් අත්තරුණා නම් අර උපසම්පන්න සීලය නම් නිවනට උපකාර වෙනවා. අනුපසම්පන්න සීලය උපකාර වෙන්නේ නැහැ. පරියන්ත සීලය නිවනට උපකාර වෙන්නේ නැහැ. අපරියන්ත සීලය නිවනට උපකාර වෙනවා. පරාමත්ත සීලය නිවනට උපකාර වෙන්නේ නැහැ. අපරාමත්ත සීලය නිවනට උපකාර වෙනවා. මේක උඟක් පැයක් විතර ත්‍රිපිටකයේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මේ සියලු දේ විභංග කළා සීල විභංගයේ තියෙනවා. ඒක නිසා අද තියෙන්නේ ඊටත් වඩා එහා ගිය දෙයක්. බුදුහාමුදුරන්ගේ කාලේ නොතිබූ දෙයක් තියෙනවාද? ලාභ පරියන්ත යස පරියන්ත. මොකද්ද? අද සමහරු මහන වෙන්නේ පිටරට ගිහිල්ලා හොඳට ලංකාවේ කරන්න බැරි දේවල් ඒ රටේදී කරන්න. ඒක ලාභ පරියන්ත. ඒක යස පරියන්ත. ඒක සියලු අර පරියන්ත සීලේට කොටස් 6ටම අයිති වෙනවා. ඉතින් ඒක නිසා මේ ඔය පිටරට යන්නේ නිවන් දකින්න නෙමෙයි. මොකද්ද? මේ හොඳට කාලා බීලා ලංකාවේදී කරන්න බැරි දේවල් කරලා හොඳට ජීවත් වෙන්න. ඒ ඔය පිටරටවල ඉන්න අය දන්නව ඇති. මේකෙන් තමයි සාසනී අර අනාසනී නිසින්නම් අගෝචරී චරන්න. ඕක තමයි වෙන්නේ උණු වැඩි. සාසනේ නැති කළා. අනාසනේ නිසින්නම් අගෝචරී චරන්න. ඉතින් මේවා සමහර විට කියනකොට එක එක අයට ටිකක් හිත රිදෙනවා. කරන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුවොත් මේ වගේම මේවා කිව්වා. කියලා තමයි මිනිසුන් හදාගත්තේ. කිව්වේ නැත්නම් පෙන්වලා දුන්නේ නැත්නම් මේක මිනිසු කවදක්වත් හැදෙන්නේ නැහැ. මේ හේතුඵල ධහමට බහා ගලපා බලන්න බෑ. තමන් කරනේ වැරදි හේතුව කාපස්සෙන් දෙන්නේ උරුම වෙන්නේ. කාටද පටිසන් දෙන්නේ? ආපහු එන්නේ. තමන්ට අනුන්ට නෙමෙයි. ඉතින් ඒක නිසා අපි ඒ අය කෙරෙහි කරුණාවෙන් ඒ අයවත් ඔය වැරදි පාරෙන් ගලවා ගන්න මේ සියල්ල පැහැදිලි කරලා කියා දිය යුතුයි. ඔයගේ වැරදි දෙයකට මහණ වෙන්න හොඳ නැහැ. ශාසනයට ඇතුල් වෙන්න හොඳ නැහැ. අර අනාසනේ නිසින්නම් වෙනවා. අගෝචරේ චරන්නම් වෙනවා. ශාසනය නැති වෙනවා. විනාශ කරනවා. නිවන් දකින්න වාක්‍යයක් කියලා මහණ වෙන්නේ කරන්නේ අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්නම් වෙලා ශාසනය නැති කරගෙන තමනුත් නැති කරගෙන හතර වර්ගෙම අපායටත් යන්න හේතු වෙනවා සමහර. ඒකයි වෙන්නේ. ඒකනේ ওই මහත්ය ප්‍රශ්නේ හරියට.
එදාසන් දීර්ඝායස වේවා.
පින්වත් අරහතුන් වහන්සේ මනෝමය කාය මනෝමය කාය කම්ම බීජ හිස්සුනාම ඊළඟට තවදුරටත් ඒ මනෝමය කාය විදිහටද හඳුන්වන්නේ එතන?
ඔව් ඒක මනෝමය කායමයි මනෝමය කාය. ඒක අර කාලං කරෝති කියන කෙලෙස් ශේෂයක්වත් නැහැ. අශේෂ විරාග නිරෝධු. ශේෂයක්වත් නැවත උපදින්න ඒක බීජ නම් එක බීජයක් තියෙනවා. ඒක බීජ නම් අර අනාගාමී තත්වයෙන් පස්සේ තව එක බීජයක් තියෙනවා. ඒ බීජෙත් නැති වුණාට පස්සේ මනෝමය කාය තනි කරම කර්ම බීජ වලින් කෙලස් බීජ වලින් අර උප්පත්ති බීජ වලින් සියලු දෙයින් තොර වෙනවා.
ඉන් අනතුර නැවත කාය ක්‍රියාවක් තියෙනවද
කියලා? නෑ, ක්‍රියාවක් කරන්න නම් අර කර්ම බීජ තියෙනවා. කර්ම බීජ නැත්නම් අර කාය කියන්නේ ක්‍රියාව කියන්නේ මොකද? වේගයක් වේදනාවක් ආවේගයක් විඥාන ශක්තියක් ඉපදවීම. මාගදී භාෂාවේ කාය කියන එක සිංහල වචනේ නෙමෙයි. කාය කියන්නේ අර වේගයක් වේදනාවක් ආවේගයක් චිත්ත ආවේගයක් විඥාන ශක්තියක් සමුදේ බිහි කිරීමක් කරනවා නම් ඒක කාය.
එතකොට කම්ම බීජ හිස් වුණාට පස්සේ මනෝමය කාය බෝධි මූලේ තැන්පත් වෙනවා නම් රැඳෙනවා.
බෝධි මූලේ නෙමෙයි තැන්පත් වෙන්නේ, මුල නෙමෙයි. ඒ බෝධි මූලයට ඒ මේ මධ්‍ය මණ්ඩලයට එතන තමයි මේ මජ්ක්‍මෙසු ජනපදේසු පච්චා ජාතු නාසායතනේ මේ මේක හොඳටම මේ Google Map එකේ පෙන්වලා දිනා තිනවාද ඕන කෙනෙකුට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා Google Map එකෙන් බලන්න පුළුවන් මේ බිම්බර ගතිය ශක්තිය අඩුම තැන ලෝකේ මේ මිහිතලේ මේ පෘථිවියේ එතන එතන ඔය හිරවඩුන්නේ බෝධිය ගාව හරියටම ඒ බෝධි මූලයට ආශ්‍රිතව තමයි මේ බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන බිම නෙමෙයි.
එතකොට ඒ
පැනක් නෑ බිමක් නෑ.
ඒ මනෝමය කාය නියතියක්ද නැත්නම්
ඒක ධර්මතාවයක්. ඒක නියාම ධර්මයක්. ඒක නියත ධර්මතාවයක්. මතු අනාගතයේ භව උදුරා දමලා බුද්ධත්වයට පත් වෙන කෙනෙක් ලෝතර බුද්ධත්වයට හෝ පච්චේක බුද්ධත්වයට විශේෂයෙන්ම මේ බුද්ධ ශක්තියට අනුගත වීම අනිවාර්යයි. දැන් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණාම නැවත ඒ ලෞතර බුද්ධත්වයට පත් වූ උත්තමයාගේ හඬ රුව ගුණ මේ වන අහලා අනිකුත් තැන්වලදීත් ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණේ අර බෝධි මූලයේදී. ඊට පස්සේ බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා බුදුහාමුදුරුවෝ ලෞතර බුදුහාමුදුරුවෝ ජීවමාන ඉන්න කාලෙදී මගඵල ලැබුවා ඕන තැනකදී. හැබැයි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ ජීවමාන නැතිකොට අර බුද්ධ ශක්තිය ආයි කේන්ද්‍රගත වුණා. එතෙන්ට යන්න ඕන සද්දස්ස කුල පුත්තස්ස දසනියානන් සංවේදිනියානන් වෙන්නේ චත්තාරිමානි වලට ගිහිල්ලා වැඳ පුදා ගන්න දැක බලා ගන්න ඕන. ඒක ත්‍රිපිටකයේ පැහැදිලිව කියලා තියෙන නියාම ධර්මයක් තීරණය.
පින්තරාතුනාංශ දැන් පන්සල් වලට ලැබෙන පරිස්කාර අටපිරිකර සිවුරු ආදී අතිරික්ත දේවල් සමහර විටකදී අලවි කරලා විහාරය ගොඩනගා ගැනීම සඳහා යොදා ගැනීම.
විහාරය ගොඩනැගීම දායකයන්ගේ කාර්යයක් මිසක් ස්වාමීන් වහන්සේගේ කාර්යයක් නෙමෙයි. ස්වාමීන් වහන්සේට ඒකට යම් යම් මඟ පෙන්වීම කරන්න පුළුවන්. නමුත් ඒක දායකයන්ගේ ශ්‍රාවකයන්ගේ අවශ්‍යතා අනුව කළ යුතුයි. නමුත් අද ඒකත් අනිත් පැත්ත ගහගෙන තියෙනවා. ඒක නිසා අර දායකයන්ගේ ශ්‍රාවකයන්ගේ අවශ්‍යතා අනුව දායකයන් ශ්‍රාවකයන් මුල් වෙලා ඕන ඒ විහාර ගොඩනැගිලි බෝකොටු මේ වගේ දේවල් හදන්න.
අවසරයි මහරහතන් වහන්සේ ඔබ වහන්සේ වෙහෙසට පත් කිරීම පිළිබඳ සමා වෙන්න. අපි සමගේ නිවැරදි භාවිතය සඳහා තුනුරුවන් වඳින ගාථාව අර්ථ හඳුන්වා දෙන්න නිසා ඉල්ලා සිටිනවා.
මොකද්ද
තුනුරුවන් වඳින ගාථාව? ඉති පිසව භගවන්.
ඒක තුනුරුවන් වඳින ගාථාව නෙමෙයි. ඒක මේ බුද්ධත්වයට පත් වූ ලෞතර බුදු පියාණන් වහන්සේගේ ගුණ නමයක් තියෙන නව අරහාදී ගුණ තියෙන ගාථාව. ඒකේ තියෙන්නේ ගුණ නමයක්. බුදු ගුණ නමයක්. භව උදුරාදමු උත්තමේ කුතුල පිහිටා පිහිටන ගුණ නමයක්. දැන් අපිටත් මේ බුදු ගුණ නමෙන් එකක් හරි අපි තුල පිහිටවා ගන්න පුළුවන් වෙන්නේ භව උදුරාදමීමේ. එතකොට එක ගුණයක් අපි තුල ඇති කරගත්තොත් මේක කියවගේ වහිටියට ගායනා කළාට හරියන්නේ නැහැ. අපි තුල අඩු ගානේ අරහන් ගුණය, එක සම්මා ගුණය, එක සම්බුද්ධ ගුණය, එක භගවා ගුණය. ඒ මොන එක ගුණයක් හෝ Taman තුල ඇති කරගත්තොත් ගුණ නමීම භව උදුරාදමීම නිසා පිහිටනවා. ඒක නිසා මෙතන මේ භව උදුරාදමු බුද්ධත්වයට පත් වූ උත්තමයෙකුගේ තුල පිහිටන ගුණ නමය. අපි ගායනා කර කර සජ්ජායනා කර කර කියවා කියවා හිටියට යම් හිතට සහනයක් එන්න පුළුවන්, සුවයක් එන්නත් පුළුවන්, කර්ණ රසායන වෙන්නත් පුළුවන්. හැබැයි අපේ භව උදුරා දැම්මේ නැත්නම් ඔය එක ගුණයක් හෝ අපි තුලත් ස්ථීරව පිහිටාගත්තේ නැත්නම් අපිට නිවනක් නැහැ. දුකෙන් මිදෙන්න සතර අපායෙන් මිදෙන්න ක්‍රමයක් නැහැ. ඒ වගේමයි දහම් ගුණත්, ඒ වගේමයි සංඝ ගුණත්.
වහන්සේට නමස්කාර වේ.
ගෞරවනීය රහතන් වහන්සේ, මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එක ප්‍රශ්නයකට මට කෙටියෙන් පිළිතුරු දෙන්න වහන්සේ වේසටපත් නොවි. මේ නිවිසමාන නිවිසතිකේ නිවිසමාන කියන ඇතුළට ගැනීම කියලා වහන්සේ දේශනා කළා. නිවිසත
නිවිසට ගේ ඇතුළට ගැනීම තමයි නිවිසමාන නිවිසත.
නිවිසති කියන එකත් ඒකටම අදාළද?
ඈ
නිවිසති කියන එකත්
ඔව් නිවිසමාන නිවිසති.
මේ දෙකම
ගේ ඇතුළට අරන් තැන්පත් කරගන්න.
ඒ
කියන්නේ උපාදානයේ කියන වචනයට සමාන වචනයක් නිවිසමාන නිවිසති.
එහෙමයි. ඒ වගේම
නිරුජ්ජමාන නිරුජ්ජති කියන්නේ ඊට හාස්පතිම විරුද්ධ අනිත් පැත්තේ වචනේ. එනවා ගෙට ගන්න රෝද ගහන්නේ රෝද ගැනීම නවත්වීමෙන් අර නිරෝධ කිරීමෙන් ගෙට ගැනීම නවත්වනවා.
එහෙමයි.
එතකොට නිවිසමාන නිවිසති කියන්නේ ගෙට ගන්නවා, නිරුජ්ජමාන නිරුජ්ජති කියන්නේ ගෙට ගන්න රෝද ගහන්නේ නැහැ. ගෙට ගන්න හේතු වෙන්නේ රෝද ගහීම. රෝද ගැහුවොත් සමුදේ බිහි වෙනවා, නිරෝධ කළොත් රෝද ගන්න නැති වුණොත් ගෙට ගන්නෙ නෑ.
එහෙමයි. ස්වාමීන් වහන්සේ, දැන් ඔබ වහන්සේගේ පොත්පත් CD වගේ දේවල් අපි තවත් කෙනෙකුට දීලා දැන් මේ ධර්මයට අනුගත කිරීමේ යම් උත්සාහයක් දරන අවස්ථාවක ඒ අපි දෙන කෙනා ඒ පොත්පත් හෝ CD ප්‍රතික්ෂේප කිරීමක් හෝ ඒ තුළ ඔබ වහන්සේට යම් අපහාසයක් හෝ එවැනි දෙයක් කිරීම තුළින් ඒ පොත්පත් හෝ CD දෙන කෙනාට ආරෝපවාදයක් වගේ දෙයක් වෙනවද කියලා දැනගන්න ඕනේ.
නෑ, ඒක නම් ඉතින් ටිකක් අපි ඉස්සෙල්ලා මුට්ටිය දාලා බලන්න ඕනේ. ඈ ඉස්සෙල්ලා වචනයක් දෙකක් බලලා දාලා හිමින්තරේ CD එකක් දීලා බලන්න ඕනේ. එහෙම නැතුව එකපාරට මේකමයි හරි මෙන්න මේකමයි හරි මේක පොඩ්ඩක් බලන්න මේක මෙතනමයි තියෙන්නේ එහෙම කියන්න යන්න ඕනේ. එයාටත් හොඳට මේක හේතුඵල ධර්මයට බහගලපා බලන්න ඉඩ දෙන්න ඕනේ.
එහෙමයි.
එහෙම නැතුව අපිට බලෙන් පටවන්න දෙන්න බෑ. ඒක කරන්න යන්න ඕනෙත් නෑ. ඒ පුද්ගලයන්ගේ පුබ්බේත කත පුඤ්ඤතා ශක්තියක් නැත්නම් අඩුගානේ පැවිදි වූ සාමීන් වහන්සේ කෙනෙකුටවත් මේක එකපාරට බලෙන් ගන්නත් බෑ, දෙන්නත් බෑ. තේරුම් ගන්නත් බෑ. මේකෙන් අර්ථයක් ධර්මයක් අදහසක් ගන්නත් බෑ. ඉතින් ඒක නිසා මේක කියන්න තියෙන්නේ මෙහෙම එකම කියන්න පුළුවන් තියෙන දේ මෙහෙම වැඩසටහනක් තියෙනවා, මෙහෙම ධර්ම දේශනාවක් තියෙනවා. පොඩ්ඩක් ගිහිල්ලා අහලා බලන්න, සහභාගී වෙලා බලන්න. හොඳනම් ගන්න, නැත්නම් අයින් වෙන්න.
එහෙමයි.
නැත්නම් ගෙදර යන්න.
ස්වාමීන් වහන්සේ, ඒක දැන් මෙහාට ඇවිල්ලා දෙනකොට මම අපේ ඇතරම මගේ මේ දීර්ම ප්‍රකාශයක් ගන්න ආපු ස්වාමීන් වහන්සේ නමක්, ඒ ස්වාමීන් වහන්සේ වැඩි ඩිප්ලෝමා
මට තේරුණා ආමුතුන නමක් ආවේ කියලා, ඒකයි මං
ඩිප්ලෝමාවක් කරන්න කියලා. ඇත්තරම මේ ස්වාමීන් වහන්සේට මම කිව්වා මෙහෙම වැඩසටහනක් තියෙනවා. උන්වහන්සේ ඩිප්ලෝමාවට යෑම නවත්තලා උන්වහන්සේගේ තවත් ස්වාමීන් වහන්සේ නමක් මාත් එක්ක මේ වැඩියා. උන්වහන්සේත් ලබන දෙසැම්බර් මාසේ මේ වඩනවා ඉස්කෝලේ නිමරදුනට පස්සේ.
නමුත් ඒක හොඳයි.
නමුත් තව ඉන්නවා ඇත්තරම මෙහෙ මේ මාත් එක්ක බොහොම සමීප සම්බන්ධතාවයක් තියෙන ස්වාමීන් වහන්සේ. ලැකින්ද මට ඒක කරන්න පුළුවන්. නමුත් අර අපිට ආරෝපවාදයක් වෙනවද කියන එකයි දැනගන්න මේ ප්‍රශ්නේ.
නෑ නෑ නෑ.
එහෙම නැහැ නේ.
හරි ගියොත් වැඩේ. හරි වැරදුනොත් තමයි පොඩ්ඩක් දෙපැත්තටම.
ඔබ අතර දීර්ඝයි වේවා.
දැන් හරියොත් දෙපැත්තටම හරියනවා.
එහෙමයි. වැරදුනොත් අපිට
කොහොමද? හැබැයි වරදින්නේ කර්මයක් තියෙනවා. කම්මාවරණයක් තියෙනවා නම් කොච්චර වුණත් කොහොම වුණත් ගන්න බෑ. මේකේ උරුමයක් කර්මයක් උරුම වෙලා තියෙනවා නම් කොයිතරම් ඇහිවිලත් ගත්තත් ඇහුවත් ගන්න බැරිය වැට යන මිනිස්සු ඉන්නවා.
එහෙමයි.
දැන් මෙතෙන්ට මේ භාවනා වැඩසටහන අපි වැඩි කාලයක් නෑ දැන්. දැන් මං හිතන්නේ මේ භාවනා වැඩසටහන් වලට ලංකාවේ 60,000ක් විතර සහභාගී වුණා. 60,000ක් විතර දෙනෙක් සහභාගී වුණා ලංකාවේ පිටරටත් ඉන්න අය. මේ 60,000න් 60,000ම මේක ඇහිලා සුමානේ වාඩි වෙලා හිටියත් ගත්තයි කියලා මට පේන්නෙත් නෑ, හිතන්නත් බෑ, මම ගත්තයි කියලා කියන්නෙත් නෑ. හැබැයි යම් දැනුමක් ලැබුවට අර ඥානතෝ ලැබුවට පස්සතෝ නැහැ. ඒක ඒ අයගේ තම තම නැන පම නින් දැනගත යුතුයි. දැන් මේ ආනපාන සති සමාධිය මම මේ කියන මෙතන 400ක් හෝ 400 ගණනක් ඉන්නවා. මේ සියලු දෙනාට එක හා සමාන එක වගේ ආනපාන සත්‍ය සමාධිය කියන එක තේරුම් ගන්න ප්‍රායෝගික වඩන්න යුගනද්ද වඩන්න තේරුම් ගත්තේ නැහැ. හැබැයි තමයි යම් ධර්මක් දුරට යම් දෙයක් තේරුම් ගත්තා. ඒ තේරුම් ගත්ත ටික ප්‍රමාණවත් වෙනවා භාවිතයට ගන්න. ඒක භාවිතයට ගන්නකොට හිත පිරිසිදු වේගෙන එනකොට අර මනීන්ද්‍රිය සද්ධා ඉන්ද්‍රිය මතු වෙනකොට සතරාති වට්ටානිය පූර්ණ වෙනවා. ඒ නිසා කිසි කෙනෙක් බය වෙන්න එපා. මේකේ ඕන අනිකුත් ගෙදර දොරේ ගිහියන් නැටියට කරන කියන රාජකාරි වැඩ කටයුතු කරන ගමන්ම මේ තරහක් වැරදි සිටුවිල්ලක් එනවනම් මෙත්තානුස්සතිය වඩලා මරණානුස්සතියෙන් බුද්ධානුස්සතිය වඩලා ඒක කපලා දාන්න. ඒ වගේම රාගයක් එනවනම් අසුභානුස්සතියෙන් අර නෙක්ඛම්ම කියන නිකාමලාභී තත්වයටපත් වෙලා අර රාගයට ඇලීම ඉවත් වෙලා මරණානුස්සතියෙන් ඒක නිත්‍ය වූ සුඛ වූ තත්වය අයින් කරගෙන බුද්ධානුස්සතියෙන් නිබ්බිදා වෙන්න ඕනේ. සබ්බූපදීපටි නිසක කරන්න. ඒ වගේම මානයක් වෙනවා නම් ඊට වඩා ටිකක් දරුණුයි. මානෙන්නේ රාගය ද්වේෂයයි මුල් කරගෙනම ඒ අනුව මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕනේ. ඒ නිසා මේක තමයි දැන් ටිකක් දන්නවා. තාම 100%ක් දන්නේ නැතුව වෙන්න පුළුවන්. හැබැයි ඒ දැනගත් ආකාරයට පුළුවන් විදියට කරගෙන යන්න. කරගෙන යනකොට තමන්ගේ හිත පිරිසිදු වෙන බව, කිලුටු නොවි පිරිසිදු තත්ත්වයට පත් වෙන බව, අර කිලුටු වෙන බව නවතින බව තමන්ට තේරෙයි. තමන්ට යම් සැනසිල්ලක්, සහනයක්, සුවයක්, ගැටුම් නැද, ඇලීම් නැද, මුලාවීම් නැද. ඊට පස්සේ කම්පණය, බය, භීතිය, චලනීය සියලු දේ තමන් තුළින් නැති වෙන බව තමන්ටම ප්‍රායෝගිකව තේරුම් ගන්න, අත්දැක ගන්න, අත්විඳ ගන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ මෙතෙන්ට ආව සියලුම දෙනා මේ හරියටම 100%ක් මේක තේරුම් ගත්තා කියලා. හැබැයි යම් තරමක් ටිකක් හරි තමන්ගේ දැනුම අනුව තේරුම් ගත්තා. ඒ තේරුම් ගත්ත ටික ප්‍රායෝගිකවත් නිවැරදිවත් යුගනත්වත් ටික දවසක් කරගෙන යනකොට තමන්ට ගැටලු ප්‍රශ්න එන්න පුළුවන්. එහෙම ආවොත් තව භාවනා වැඩසටහනකට මාස දෙක තුනකට පස්සේ එන්න. එතකොට අරක තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳගෙන මේ නිවැරදි පාරට මාර්ගයට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක එක පාරටම එක වැඩසටහනකින් විතරක් කරගන්න බැරි වෙන්නේ අද මේ සම්මත සම්ප්‍රදායෙන් සමාජය අර මේක බ්‍රේන් වොෂ් කළා. මේක සම්පූර්ණ කන පිට ගහලා අනිත් පැත්ත හරවලා. ඉතින් ඒක නිසා අඩු ගානේ මේ කන පිට ගහපු එක හොඳ පිට ගහන්නවත් පුළුවන් වුණා නම් එතෙන්දී යම් යහපතක් කාටත් සිද්ධ වෙනවා. කාටත් සිද්ධ වෙනවා. ඒක නිසා තම තම නැන පමණින් මේ කරගත යුතු කරණීය ධර්මත් නොකළ යුතු අකරණීය ධර්මත් දැනගෙන අස්සපස්ස කරන්න. ඒක තමන්ට කරන්න පුළුවන් ඕන වෙලාවක ඕන ඉරියව්වකින් ඕන වයසක එක්කෙනෙකුට ඕන අවස්ථාවක ඕන ගෙදරදිම කරන්න පුළුවන්. මේක කරලා බලන්න, ප්‍රායෝගික වෙන්න. එතකොට තමන්ගේ ඒ නිබ්බිදා භව නිවන නිදහස් වීම විමුක්තිය සාහනය තමන්ට ලැබේ. හොඳයි එහෙනම්
ස්වාමීන් වහන්සේ,
දැන් අද අවසානයි. තව ප්‍රශ්නයක් තියෙනවද?
නෑ ප්‍රශ්න නෙමෙයි මේ ප්‍රශ්න අහන. දැන් අපේ මේ අලුතෙන් ඇවිල්ලා ඉන්න සමහරට නොදන්නවා ඇති, මේ නායගනුදුනු පොතේ තියෙනවා මේ වෙබ් ලිපිණයක්. ඒ වෙබ් ලිපිණයට ගියාම අපේ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්න උත්තර 400ක් විතර ඔබ තුමන්ලට අහන්න ඇතරම ස්වාමීන් වහන්සේ වෙහෙසටපත් නොකර එතනින් ගුවත් දේවල් ගන්න පුළුවන් ඒක නොදන්න අය මෙතන ඉන්න පුළුවන් ඒකයි මම මේක මතක් කරේ මේ නායකනඳුන් පොතේ තියෙනවා ඒ වෙබ් ලිපිනේ ඒකට කිල්ල ගන්න අර ස්වාමීන් වහන්සේලා පැමිණි ඇතරම උන්වහන්සේලාගේ තියෙන පුබ්බේත කතපුඤ්ඤත හින්ද මිස මගේ දක්ෂතාවයක් හින්ද නෙමෙයි ඔබ වහන්සේට දීර්ඝායු වේවා
හොඳයි එහෙනම් දැන් මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රය දවස් 3ක් 3න්සේ පබ්බ 21ක් කොටස් 21ක් හැටියට අපි දේශනා කළා අට ධර්ම නිරුක්ති සහිතව ප්‍රායෝගිකව යුගනද්දව භාවිතයට ගන්න අවශ්‍ය කරුණු විග්‍රහ කළා බොහොම තේරුම් ගන්න පුළුවන් විදියට සරල විශේෂිත කියා දුන්නා කොයි වෙලාවෙද කළ යුතුද මේක දැන් මෙහි නැද්දි වඩා උපකාර වෙන්නේ ගෙදර ගියා. ගෙදර ගියාම තමයි රණ බිමට යන්නේ. එතකොට තමයි අරඤ්‍යගතව රුකුමූලගතව වෙන්න ඕන. දැන් මෙතෙන්දී රණ බිමක් නැහැ. මෙතන තියෙන්නේ අරණ. රණ බිමට යන්නේ ගාවට අවසන් වෙලා දැන් මේ සිකුරාදට අඳාංගාරුවාද හෙට අනිද්දින් අනිද්ද යනවා. ආයි රණ බිමට. ඉතින් ඒක නිසා මේ රණබිමට ගියාම තමයි ඔය ආයුධ හතර අවශ්‍ය වෙන්නේ. ආයුධ හතර මොකද්ද? මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. ආයුධ හතර පාවිච්චි කරලා හොඳට මුවහත් කරගෙන තියාගෙන අර කෙලෙස් හතර කපන්න ඕනේ. එතකොට නිබ්බිදා වෙනවා. ඒක තේරුම් ගන්න. හොඳයි එහෙනම් අද හවස ගිලම්පස පූජාව පඬුවස් නුවර හෙට්ටිපොළ සිට පැමිණි සී දසනායක මහතා අපේ ඒ කොයම්පලාටි අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා සී දසනායක මහතා හිටපු ඒ වගේම සෙනවිරත්න මහතා පඬුවස් නුවර මේ මහජාලේ ඉලපතුමා ඒ වගේම සුමන්දාස මහතා හිට පඬුවස් නුවර කුලරත්න මහතා සහ ඒ පවුල් වලින් ආපු පින්වතුන් ඇතුළු දයා හෙට්ටිආරච්චි මහත්මිය එම පවුල් වල සියලු දෙනා විසින් මේ සිවණක් පිටස විශේෂෙහි ගිලම්පස දානයක් පූජා කරනවා ඒ සියලු දෙනා ඒ නම් සඳහන් කළ පින්වතුන්ට ඒ දානය දෙන පින්වතුන්ට ඒ පටිසංකාය උන්සු මනසිකාරයෙන් ඒ ගිලම්පස භාවිතා කරලා ඒ සියලු දෙනාටත් ඒ පවුල් වලින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා තමන් නයෙන් විදී නිදහස් කරගෙන නිදහස් වෙලා ඒ ඥාතීන්ටත් උපකාරයක් උදව්වක් කරන්න පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරන්න ඒ පරදත් උපජීවීන්ටත් පින් ලැබිලා ඒ අයටත් ඒ අයවත් මුදවා නිදහස් කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපි ඒ ගිලම්පස විතරක් නෙමේ මේ කරන කියන්නේ හිතන හැම අවස්ථාවකදීම මේ ධම්මානුධම්ම පටිපදාවේ ඇතිදෙන අපි අර පටිසංකාය උන්සුම් මනසිකාරයෙන් පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්න ඕන. ඒකෙන් තමන් අය මිදී නිදහස් වෙනවා. ඒ පින් ලැබිච්ච අයට අපිට පුළුවන් වෙනවා ඒ අය මුදවා නිදහස් කරන්න. කරුණු දෙකක් සාක්ෂාත් වෙනවා. ඒ සඳහා පිරිසිදු චේතනාවක් සිටවිල්ලක් ඇතුව පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට ඕන. හොඳයි. එහෙමනම් දැන් මේ ගාථාවන් කියලා පින් දෙන්න. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානු අන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ න මාමේ බාල සමාගමු සතං සමා හෝතු යාව නිපාන පත්‍යා. හොඳයි, සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් සානයක් වේවා. ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නටම මේ සියලු කරුණු උපකාර වේවා, උදව් වේවා.